අපට මේ සෙනසුරාදා දිනවල පැවැත්වෙන අදහම් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර දියසුමානේ හැව්වේ අර අනිත්‍ය නිසා දුක කියන එකට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න හදන්නේ. මේ අනිත්‍ය නිසා දුකයි කියන එක තේරුම් ගන්න නම් අපිට මට හිතෙන විදිහට අනිත්‍ය දර්ශනය ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා. මොකද නැත්තම් මේ ධර්ම ස්වභාවය තේරුම් ගන්න බැහැ කියලායි මට හිතෙන්නේ. එතකොට මේ මොකද ඒක නුවණක්නේ. එතකොට ලෝකයට කියලා දෙන්න කියනවා ඇස අනිත්‍යයි කියලා. එතකොට අපිට අර ඇස අනිත්‍ය පිළිබඳ වැටහීමක් නැත්තම් එයා ඇස අනිත්‍යයි කියනකොට එයාට අර සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනිච්ඡාන කන්දි වලට ඒ කියන්නේ තමන්ගේ රාමුවට කොටු වෙලා තමයි එයා එක වටහා ගන්න. ඒ ස්වභාවය ගැන එයාට තේරුමක් නැහැ. එතකොට යාට වෝචර තියෙන්නේ නිත්‍ය ඇහැයි නිත්‍ය රූපයයි කියලා ලෝකයක් තියෙන දෙයක් කියලා. එතකොට ඒක වෙනස් වෙලා යනවා කියලා ඒක තමයි ඇතිවීම නැතිවීම කියලා අනිත්‍ය කියලා ගන්නෙ. එතකොට දැන් බුද්ධ ශාසනයේ අර විපරිණාමී අඤ්ඤතාභාවී කියනකොට ඇස කියලා දෙයක් නෙමෙයි නේ ස්වභාවයයි නේ ඇසම තමයි මේ විපරිණාමී අඤ්ඤතාභාවී කියන්නේ. එතකොට ඒක දෙකක් නෙමෙයි එකයි. එතකොට අර මේ ඒක අනිත්‍යයේ දර්ශනය ගැන දන්නේ නැත්නම් එහෙම එතකොට අර ඇස අනිත්‍යයි අනිත්‍ය නිසා දුකයි කියනකොට මේ එතකොට අර තියෙන හැකට තමයි ඒක නැති වෙලා නැහැ. හැබැයි එහෙම නෙමෙයි කියන්නේ ඒ ඒස භාවයම ශ්‍රේ වෙන ධර්මයක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඉතින් අර නැතුව ලෝකේ අර මේ පැවැත්මේ දැන් මෙසේ බවට අංශේ බවට යනවා. එතකොට මෙසේ කියනකොටත් එයා තේරුම් ගන්න එක තියෙන දෙයක් විදිහට. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි දැන් අර යද්ද නිච්චං තන් දුක්ඛං කියනකොට ඒක තේරුම් ගන්න නම් අනිත්‍යයි. මොකද ඒක ඥානය. එතකොට අර මේ යද්ද නිච්චං තන් දුක්ඛං කියන එකත් මට හිතන විදිහට ඥානයක්. ඒ ඥානේ නැත්තම් අපි කොච්චර ඒක බැලුවත් අර පහට යොමු වෙලා අපේ රාමෙන් තමයි අනිත්‍ය වටහගන්නේ. ඉතින් ඒකට මේ ඔබතුමාගේ අදහස පොඩ්ඩක් දක්වන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව් ඒක හරි. ඒක තේරුම් ගන්න ඕන ඔය ඥානයක කතාවක්. අපි ඥානය නැතුව ලෝකෙට අයිති විදිහට ඔච්චර අනිත්‍ය කතා කරන්න ගියත් අර තියෙන දේ මොකක් හරිනේ කතා කරන්නේ.
ඒක තමයි.
ඔව් මේක ඥාන දර්ශනයක් එක්කයි එන්නේ. ඒ කියන්නේ ඔය සංකතේ ලක්ෂණ සේරම ප්‍රඥාවට අහු වෙන එකක් නිසා මම හිතලා දෙයක් ගැන කියන එකක් නෙවෙයි. ප්‍රඥාවට අහු වෙන. ඒකේ මං මතක් කළා දැන් ඊතර වෙන මාර්ග භාවිතය කියන එක එකක්. මාර්ග කෘත්‍යයේදී දැන් අපි ගමු සතිපට්ඨාන කියන්නේ මාර්ගය. ඒකෙදී සමුදය වය බලන්න කියනවා මිසක් මේ අර වෙනස් වීමක්
තිතිය කියන්නේ
තිතිය තිතස්සඤ්ඤතත්තං කතාවක් නැහැ නේ. සමුදය ධම්මං පස්සී වය ධම්මං පස්සී සමුදය වය ධම්මං පස්සී
එහෙමයි.
ඒ කොට මාර්ග භාවිතයේදී ඒ අන්තිමට කියන එක ගැන කියන්නේ නැහැ.
එහෙමයි.
මාර්ග භාවිතය කියන්නේ දන්න දකින කෙනානේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනේ.
ඔව්.
ඒ ඒ පිහිටීමක් නැත්නම් අත්දැකීමක යෙදීමක් කියන්නේ මාර්ග භාවිතේ. ඒතර වෙන මාර්ග භාවිතේ නෙමෙයිනේ.
නිරෝධ ඥානයට සාපේක්ෂව.
ඔව්. ඒ මාර්ග භාවිතේ කියනකොට නිරෝධ ඥානේ තියෙන්න ඕනනේ. නැත්නම් වඩන්න බෑ. පැවැත්මක් කියන එක ඊතර වෙන මාර්ගයේ නෙවෙයි තියෙන දෙයක් කියන්නේ. ඒ හින්දා ඒ තියෙන දෙයක කතාවක් වෙයි ඊතර වීමයි එකට යෙදෙන්න බෑ. ඒ ඊතරට ඒක නිකන් කතාවක් විතරයි. එහෙම හිතාගෙන මොනවා හරි කියනවා නම් කියවිල්ලක් විතරයි. හැබැයි මෙහෙම තියෙනවා දැන් නිවිලා නැත් නිවන අවබෝධ රහත් වෙලා නැති මාර්ග භාවිතේ නොයෙදුන අයත් හිටියා. විශාකා නාථ පින්ඩික නෑ ලෝකේ ජීවත් වෙනවනේ.
ඔව්.
හැබැයි ඒගොල්ලෝ සෝවන්නේ. ඒක යන අය කියලා කියන්නත් බැහැ. එතකොට ඒගොල්ලන්ට අපි ව්‍යවහාර කරන්නේ ඒගොල්ල සම්මාදිකින් යුක්ත අය කියලානේ.
එහෙමයි.
හැබැයි සම්මාදිකයෙන් මොකද වෙන්නේ? ඇත නැත කියන අන්ත ඉක්මවනවා. ඒ කියන්නේ පච්චානගත සූත්‍රෙදී වෙනවනේ ඇත නැත කතාව ඉක්මවනවා කියලා සම්මාදිකින්.
එහෙමයි.
එතකොට දැන් එතකොට එතනතන්ත ඉක්මවීම සම්මාදිටිය. ඒ වගේ ආර්ය ශ්‍රාවකය මේ ලෝකයේ පුතග්ජන කෝණෙන් ඉන්නවා කියන්නත් බෑනේ. පුතග්ජන කෝණයෙන් තොරව ඒ වුණාට ලෝක ජීවත් වෙනවා. හරි.
එහෙමයි.
බැර මාර්ග භාවිතයක් නෙමෙයි මේකට ලෝකේ ජීවත් වෙන කොට. හැබැයි අන්න යාට ඒක ප්‍රඥාවේ කතාවක් විදිහට කියන්න පුළුවන්. ඒක හැබැයි මේ සිතීමෙන් තොරව ඥානෙට අහු වෙන ඕනේ
සසමා වෙන්න. එතකොට අර අන්ත දෙකට යන්නේ නැතුව ඒ අර මැද තැවරෙන ඒ එතකොට එයා මේ පටිච්චසමුප්පාදයේ නුවණින් දැකලා තියෙන්න ඕනනේ. ඒකනේ එයා එතනට භාවිතා කරන්නේ. එතකොට එයාට සිහිය තියෙන වෙලාවට විතරයිනේ. අනිත් වෙලාවට එයා සාමාන්‍ය කෙනෙක් විදියට.
ඔව්. ඒක තමයි මේ මාර්ග භාවිතය කියන කොට. අපි ගමු දැන් ආර්ය උතුමනොත් ජීවත් වෙනකොට ගොලන්ට අතීත අනාගත විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රයත්න සිදු වෙනවා. ඒක යථාර්ථ විදිහට සමුදේවය දකිනකොට මම යෙදෙන්නේ නැහැ. සමුදේවය යෙදෙනකොට මම යෙදෙන්නේ නැහැ. මොකද සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිනින් මාර්ග භාවිතයේ සිදු වෙනවා. එතකොට ඒ දැකීම සඳහාත් මේ අර යෙදීමේ පැවැත්ම තියෙනවානේ.
ජීවත් වෙනවානේ.
ඒකේ අර මාර්ග භාවිතයේදී දැන් ජීවත් වෙනවා කියවට ඒගොල්ලෝ ප්‍රඥාවෙන් දකිනවානේ දැන් සක්කාය නිරෝධය.
ඒක තමයි ඒගොල්ලන්ට අවබෝධයක්
තියෙන්නේ. ඒ දකින කොට ඉසේ දැකීම සංඝාර යෙදීමේ පැවැත්ම අන්න ඒක තමයි යටිපස්සඤ්ඤතත්තං පඤ්ඤායත්‍ය.
එතකොට
සර් මාර්ග භාවිතේ සමුදේවයක් දැකීමක් තියෙනවනේ.
ඔව්
අන්න ඒ දැක්ම ඒ ඥාන දර්ශනයට කියන්නේ. එතකොට තිතස්සඤ්ඤතත්තං පඤ්ඤායත්‍ය.
දැන් ඒක නැති කෙනාට අර මැද තිතියක් එක තමයි තිතියක් එක තමයි අහම් වෙන්නේ.
ඔව්. කොට ඒ සිද්ධියක් වගේ පෙනුනට ඒක අඤ්ඤතා භාවයක් මයි තියෙන කෙනාට.
මේ ඒ දකෝනේ තියෙන කෙනාට.
ඔව්. ඒක අඤ්ඤතා භාවයක්. ඒ මොකද ඒ දැක්ම.
ඔව්.
හරි.
හරි හරි.
මේ විස්තරේ තමයි අඤ්ඤතා භාවය. උත්තරාවන්
සමාවෙන්න සර්. එතකොට එතන අර ගන්න පුළුවන් ද චුට්ටි වෙලාවකට? අර මොකද එතන මම යෙදෙන්නේ නැහනේ ඒ තස්ස අනිත්‍යත්ත කියනකොට. මම ඒ කියන්නේ තමන්ගේ රාමුවෙන් පිට තමන්ගේ රාමුවේ සම්බන්ධයක් නැහනේ. එතකොට අර උදාහරණයක් ගත්තොත් මම දන්නේ ඒක හරිද කියලා, මේ බොබින් එකේ නූල් නැතුව වගේ චුට්ට දුරක් යන්න පුළුවන් වගේ.
අපි මෙහෙම ගමුකෝ. දැන් ගැට වැටෙනවා පෙනුනට ගැටයක් නෑ, අඤ්ඤතා භාවයක්
තියෙනවා. ඒ කියන්නේ අර රයිට් බොහොම පින් මහත්තයා, මේ අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්තයා ඇතුළු සියලු දෙනාටම. කොග්ගලගේ මහත්තයා මට මේ ගැටළු දෙකක් ආවා. මේ එකක් ඒ දෙක අහලා ඊට පස්සේ ඔය අනිච්ච නම් දුකයි කියන එකට මගෙත් අදහස් කීපයක් තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන්නම්. මේ පළවෙනි එක තමයි මේ කොග්ගලගේ මහත්තයා, දැන් ධර්මයක් අහනකොට අපිට යෝනිසෝ මනසිකාරය ඉපදෙන්න නම් එතන තියෙනවනේ අර කරුණු කීපයක් පූර්ණ වෙන්න ඕනේ. සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිත්තාන, නිජ්ජාන, කන්ති කියලා.
ඒකේ
ඔව් දිත්ති නිජ්ජාන කන්ති. ඔව් ඒකේ ඒක කොගලගේ මහත්තයා මට පොඩ්ඩක් මේ සද්දා ශ්‍රුති කියන දෙක පිළිබඳ ගැටලුවක් ආවා. ඒක එන්න හේතුව උනේ ඔක්කාන්ති සංයුත්තේ සංයුක්තේ තියෙනවනේ අර මේ චක්කු සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ මම පොඩ්ඩක් ඔන්න කියවන්නම් ඔබතුමාට මතක් වෙන්න. ඔව් චක්කුම් භික්කවේ අනිච්ඡං විපරිණාම විපරිණාමි අඤ්ඤතා භාවි, සෝතං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි, ගානං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි. ඒ විදිහට යනවා. ඒ ගිහින් කියනවා මේ කොග්ගලගේ මහත්තයා, යෝ භික්කවේ ඉමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්ඡති අයං උච්චති සද්ධානුසාරි ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවත්තෝ පුතුජන භෝමි අබබ්බෝ තං කම්මං කාතුන් යං කම්මං කත්වා නිරයන් වා තිරච්ඡානියෝනින් වා පෙට්ටිවිසයන් වා උප්පජ්ජය්‍ය. නිකන් අපි කියන්නේ දැන් සද්ධාවෙන් ඒ කියන කාරණාවලට බැසගත්තේ නැත්නම් මේ අවබෝධයක් කරා යන්න බෑ වගේ අදහසක් තමයි මට එතනින් ආවේ. එතකොට මෙතන මට නිකන් හිතුනේ මේ මං තේරුම් ගත්ත විදිය වැරදිද කියන අදහසක් ආව. මේ මෙතන සද්දායයි රුචියයි, ඒ කියන්නේ දැන් කල්යාණ මිත්‍රයා දේශනා කරනවා. එතකොට ඒ දැන් දේශනා කරන එක අපිට මේ සද්දෙන් එනවා. එතෙන්දී සද්දායට සද්දාවක් කට වැටෙන්නත් බෑ, කැමැත්තකට රුචියකට වැටෙන්නත් බෑ වගේ අර්ථයක් තමයි මට ආවේ. පොඩ්ඩක් ඒ දෙක චුට්ටක් පැහැදිලි කරලා දෙන්නවද කොග්ගලගේ මහත්තයා? තේරුවන් සරණයි.
ඔව් ඔතන දහමක් ඇහිලා නැතුව කියන ශ්‍රද්ධාවයි දහමක් ඇහිලා කියන ශ්‍රද්ධාවේ වෙනස්. ඩොටර සුතාදතාව චසා පරිචිතා විද්‍යා සුප්පටි විද්‍යා එහෙම එනවනේ. එතකොට සුත්තය වශයෙන් දැක්ම නිරවුල් වෙනකොට, හරි, يعني දහමක් ඇහිලා සුත්තය වශයෙන් දැක්ම නිරවුල්. එතකොට එතකොට නුවණක් එනවා, අපේ අත්දැකීම් තියෙනවනේ. ලෝකෙ ඒ තම තමන්ගේ අත්දැකීම ලෝකයට අගෝචර සත්‍යයක් බව. ලෝකයට අගෝචරයි. ලෝකයට අගෝචර සත්‍ය බව හරියටම වැටහෙන. ඒ දැක්ම තුළ. ඒ නිසාම අන්න දැන් ධර්මයානුව කල්පනා කරන්න වෙනවනේ. එතකොට දැන් ලෝකේ විදිහට හොයලා මේ අනිත්‍යක් හොයාගන්න බෑ. අයි ලෝකෙට අගෝචර සත්‍යයක් නේ. තමන්ගේ අත්දැකීම. එතකොට පිට හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ධර්මය අනුවම කල්පනා කරන්න වෙනවා. ධර්මයටම අනුගත වෙන්න වෙනවා. අන්න ඒ කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. ධර්මයට අනුවම ඇහුණ දෙයට අනුවම කල්පනා කරනවා. හැබැයි තාම වැටහිලත් නැහැ නේ. දැකලත් නැහැ. ඒ වුණාට දැන් දන්නවා ධර්මයට අනුව කල්පනා කරන්න. ඕනන්නේ ඒ යෝනිසෝමනසිකාරය. එතකොට නිවැරදිව ධර්මය ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? තම තමන්ගේ අත්දැකීම් ලෝකයට අගෝචර සත්‍යක් බව මේ කියන ప్రత్యක්ෂ වෙනවා. ලෝකයට ගෝචර සත්‍යයක් නේ. ලෝකයට අගෝචරයි. එම ධර්මය අනුව කල්පනා කරනකොට ඒ තම තමන්ගේ දැන් අපි මේක හරි කියලා läගගෙන හිටියානේ ලෝකේ. අන්න ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. ඔකට තමයි කියන්නේ සම්මත්ත නියාමය කියලා. ලෝකේ මොනවා හරි මේකයි කියලා අපි බැස ගන්න ඒ läග ගැනීම ඒක නොලැබෙන ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඉතර වෙන ප්‍රතිපදාව කියන ඒ සම්මත්ත නියාමයට තමයි යොමු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යෝ භික්කවේ ඉමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්ඡති අයං උච්චති සද්ධානුසාරි ඔක්කන්තෝ සම්මත්ත නියාමං සත්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවන්තෝ පුදුජන භූමි. පුදුජන භූමිය ඉක්මවනවා සම්මත්ත නියාමයට වැස ගන්නවා. අන්න ඒක තමයි සද්ධානුසාරි. ඒ තේරුම තමයි මහණෙනි යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ අදහයි නිශ්චයකතයේ මේ තමයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධානුසාරී කියලා කියනවා සම්මත්ත නියාමයට බැසගන්නා ලදී. සත්පුරුෂ භූමියට බැසගන්නා ලදී. පිටක් යන භූමිය ඉක්මවු. කොට අන්න එතෙන්දී මොකද වෙන්නේ? ඊළඟට ඒ අනිත්‍ය සූත්‍රයට ගියෝ. සෝත භික්කවේ භික්කු සබ්බ සංඛාරං අනිච්චතෝ සමනුපස්සන්තු අනුලෝමි කාය පන්තියා සමන්නාගතෝ භවිස්සති දානමේතං ඉච්ඡති. අනුලෝමි කාය පන්තියා සමන්නාගතෝ සම්මත්ත නියාමං කමීස තීති තානමේතං විජ්ජති. මහණෙනි භික්ෂුවක් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ඒකාන්තයෙන්ම සම්මර්ෂණය කරයි. ඔහු අනුලෝම කන්තියෙන් යුක්ත වේයයි කියන කරුණ විද්‍යමාන වේ. අනුලෝම කන්තියෙන් යුක්ත වන විට සම්මත්ත නියාමයේ ප්‍රසගන්නේ යන කරුණ විද්‍යමානයි. මගේ සම්මත්ත නියාමයට බැස ගැනීමට ප්‍රථම ධර්මය කෙරෙහි දිට්ඨියසු ප්‍රතිවිද්‍යා ලෙස නිරවුල් වෙන්න ඕන. එසේ නිරවුල් වීමට නම් ඒ පෙන්වූ දහම හොඳින් ශ්‍රවණය කළ යුතුයි. සුතාදතාවයක හොඳින් ශ්‍රවණය කරවන්න. එතකොට අද අපි එම සමාජයේ ඒ වගේ සමාජයක ජීවත් නොවන නිසා ඒ ධර්මය අහන්න අදින් ඒ කාලේ කොල්ලෝ මේ වචනවලට මොන වගේ තේරුම්ද දැනගෙන හිටියේ? අනකට ඒගොල්ලෝ වචනවල තේරුම් ගන්න සක්පාය අන්දිටිය කියන ඒවට ඒගොල්ලෝ දැනගෙන හිටියා. අපි දැන් වචනෙත් එක්කනේ හොයන්නේ. ඒගොල්ලෝ මොන වගේ අදහසක්ද මේ ඒ කියන්නේ භාෂාවේ අර්ථයෙන් මොන අර්ථයක්ද තිබුණේ කියන එක එකට තමයි මේ ධහම ඇහෙන්නේ. අන්නේ ධහම ඇහෙනකොට සිද්ධ වෙන ටික තමයි මේ මේ පෙන්නලා දෙන්නේ. අනවත් එක්ක දැන් අපිට වගේ වෙනවා ගැටලුවක්. තැනක කියනවා ශ්‍රද්ධාව කියලා, තව තැනක කියනවා ශ්‍රද්ධාව ඉක්මවා යන්න ඕන කියලා නේද? එතකොට හිහි මන ශ්‍රද්ධාව ගන්න වෙන්නේ මේ අර ඒ කාලේ තිබුණානේ අන් අයටත් ශ්‍රද්ධාව. අනේ ශ්‍රාස්තෝන් වර ළඟට යනකොටත් ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඒක මේ ධම ඇහිලා දැක්ම තුල එකක්
නෙවෙයිනේ.
අපට අර ඒ ශ්‍රද්ධාව ඉක්මව යනවා මෙයා කියපු හින්දා අපි පිළිගන්නවා. අර දැන් ඔන්න තමන් අපේ යගෙත් තියෙනවා. දැන් අපි ස්වාමීන් වහන්සේ නමක් හරි කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මං කියන හින්දා හරි ඒක ශ්‍රද්ධාවෙන් එහෙමයි. ඒ ඒ ශ්‍රද්ධාව නෙවෙයි මේ කියන්නේ. අන්න ඒ ශ්‍රද්ධාව ඉක්මව යන කියන හින්දා පිළිගන්නවා කියන එක. දැන් අපි මේ ස්වාමීන් වහන්සේ කියපු හින්දා ඔක්කොම හරි. එහෙම ගියොත් එහෙම අර ඒ චංකි සූත්‍රය කියන එක. එහෙම නෙමෙයි මේ ඇහෙන එක හොඳට බලලා ඒකට යොමු වෙලා අනේ විමසීම තුල අපි අර බැහැගත්තු ශ්‍රද්ධාව නිවේයි එතකොට. යම්කිසි දහමත් එක්ක එන ශ්‍රද්ධාව එතෙන්දී අර අර ලෝකෙට අයිති පැත්ත මෙයා කියන හින්දම හරි කියන එක ටිකක් ඉක්මවා යනවා. මොකද එහෙම වුණත් කියන කෙනා වැරද්දුවත් අපි වැරදි පාරකනේ යන්නේ. එහෙම නෙවෙයි මේ මේ ඒ දහම ඇහෙනකොට එතකොට එකෙන්දි අර යම් කිසි නුවණක් තියෙනවා. මේ කර ලෝකයාට ගෝචර කතාවක් වෙන්න බෑ. මට වැටහෙන එකක් වෙන්න බෑ. අපි හුඟක් වෙලාවට තමන්ගේ අර්ථයට ගලපගෙන ආ මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ඒකට යනවා නේ. එම එහෙම නැතුව මේ සද්දා රුචි ඒවා ඉක්මවා යන පැත්තෙන් තමයි මේ ඔක්කාන්ති සංයුක්තෙදි එන්නේ. චක්කුන් අනිච්චං කියනකොට ඒ අනිත්‍ය ගැන දැක්මක් ඇතුව يعني මේ මට මේ හිතලා මේ පේන වෙනස් වීම කියන කතාව නෙවෙයි මේ. ලෝකයට අගෝචර ඥානෙ එන සත්‍යයක් නැයි වගේ දැක්. පෙරවන් සරණයි.
මේ අනිත් එක මේ කොගලගේ මාතෙන් කමට හිටුනේ අර දැන් අර කාල සිටු පුත්‍රයාට බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩය දැන් අර මේ එයා මේ දැන් බුදුහාමුදුරුවෝ කියන දේශනා කරනකොට ඒකේ වචන අල්ලන්නනේ ගියේ. ඒ කියන්නේ වචනයක් මතක තියාගන්නනේ. එතකොට බුදුහාමුදුරුවෝ අදිස්ථාන කර
අනේ පින්දු සිටුතුමාගේ පුතා නේද?
එහෙමයි.
ඔව්.
එතකොට ඔව් බුදුහාමුදුරුවෝ අදිස්ථාන කළේ වචන පද අමතක වේවා අර්ථය වැටහෙවා කියලානේ. එතකොට ඔව් මම නිකන් අර ඒ தත්ත්වය කොහොමද කියලා නිකන් හිතලා බලනකොට මට හිතුනේ
අනේ ඒ වගේ.
ඔව්.
හරි. ඔව්. එහෙම හිතන්න පුළුවන් නේද?
ඔව් ඔව්.
යරනිකාං වචන කටපාඩම් කරගෙන ඒ කියෝන එකක් නිවේ. ඒකට කියන්නේ පද පරම වුණා කියලා.
ඔව්.
වචන ටික කිව්වට තමන්ගේ අර්ථේ නෙමෙයි. භාෂාර්ථේ නෙ
තියෙන්නේ. තියෙන්නේ. ඔව්.
ඔව්. ඒකයි ඕනෝන.
ඔකට
ඔව්. ඒ තන් කටපාඩම් කරගෙන අනිත් පැත්තකට කියන එකක් වගේ දෙයක් වෙනවනේ.
එහෙම
එහෙම පාඩම් කරගන්නත් ඕන. නැත්නම් අර ඒ පාඩම් කරගත්තු දේ ඊළඟට ඒ කියන්නේ සුපය ඊළඟට නිරවුල් කරගන්නත් ඕන. මේකද කිව්වේ නේද? වචනවල අඩුපාඩුකත් වුණාද කියන එකත් අහගන්න ඕන. එහෙම එහෙම ඉතින් එපා කියන එක නෙවෙයි. ඒ පාඩම් කරගන්න තියෙන්න ඕන. අන්නේ අර සයින්හන්සගේ අර මොකක්ද අර ධර්මය ශ්‍රවණය ගැන මේ සාකච්ඡාවක් දාලා තිබුණා මේ ගෲප් එකේ අග්ගුණ සූත්‍රය නේද?
අග්ගුණ සූත්‍රය.
ඔව් අග්ගණ සූත්‍රයේදී කියනවා මේ අර ධම ඇහෙන ධර්ම ශ්‍රවණේ එක්ක ආකාර කීපයක් කියනවනේ. එතන බුදුහාමුදුරන්ගෙන් අහන්න පුළුවන්, ශ්‍රාවකයන්ගෙන් අහන්න පුළුවන් මරණාසන්න මොහොතේදී. එහෙම නැත්නම් ඔන්න ඔය දැන් තමන්ම විමසන එක ඒ දරාගෙන හිටිය එක නිවිනසන්නේ. ඒ කියන්නේ සුතේනි. ඒක අඩුවක් නැතුව වෙනසක් නැතුව ඒ විදිහට ඇහිලා දැන් වැටහිලා නෙමෙයි. එහෙම නැත් අර සුතාදාතා කියන දෙක තියෙනවා නම් බුදුහාමුදුරුවෝ කියපු විදිහටම ඒක මතක තියාගෙන ඉන්නවා නම් එයාට පුළුවන්කම තියෙනවා නේද ඒක අපිට හිතන්න පුළුවන්. ඒ ශ්‍රාවකයන් හරි බුදුරජාණන් වහන්සේගෙන් හරි අරුණත් ඔය වචන ටිකම නියහින් අන ඒ විදිහටම ඒක මතක නම් ඒක මෙනෙහි කරීමේ හැකියාව තියෙනවා. ඒක අර ශ්‍රවණේ තව විදිහක් නේ. දැන්දි වැදගත් වෙනවා අපි ඒක පොඩ්ඩක්වත් එහි මෙහෙ කරන්න හොඳ නෑ. අපේ අදහසට ගලපලා මතක තියාගන්න වෙනස් කරන්න හොඳයි. අපි ලෝකෙට අයිති විදිහට මතක කියන්නේ අපි මොකක් හරි එකකට ගලපලානේ මතක තියාගන්න. රිසර්ච් වලිනුත් හොයාගෙන තියෙන පැටර්න් එකකට ගැළපීම තුළ තමයි මතක හිටින්නේ. හරි ඒ විදිහ නෙවෙයි. අර ඒ කියන්නේ අර්ථයක් දාන එක නැතුව කියපු දේ කියපු විදිහටම මතක හිටිනවා නම් ඒකේ උදව්වක් තියෙනවා. දැන් අපිට අපේ අදහසක් දාලාද මතක තියාගන්නේ කියන තැනට එන්න තමයි අර සුතේ නිර්වෘල් කරගන්න තව තව ඒක සාකච්ඡා කර කර බලන්න ඕන. මේකද කිව්වේ මේ විදිහටද කිව්වේ. එතකොට අර පොඩි වෙනසක් හරි අකුරක් හරි වෙනසක් හරි තියෙනවා නම් අහුවෙනවනේ. වෙනසක් තියෙනවා කියලා. එතකොට ඒ බණ ඇසීම සාකච්ඡා කිරීම උදව් වෙනවානේ. අනියෙන්ම අපි කියෝලා ඔක මතක තියාගෙන හිටියත් අපිට සමහර විට වැරදි දෙයක් මතක හිටින්න පුළුවන් මේ ත්‍රිපිටකය කියලා. හරියට පොඩි ස්පිල්ලක් පාපිල්ලක් වෙනස් වෙලා වෙන්න පුළුවන්. ඉතින් අර්ථය හැමම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයෙ මේ සාකච්ඡා කරන එක අපිට මේ එතකොට සමහර වෙලාවට ඇහෙනවා සූත්‍රේ ඔහොම නෙමෙයි මෙහෙමයි තියෙන්නේ කියලා කවුරු හරි එන්නලා දෙනවනේ අපි වරද්දලා කියනකොට. අදට ඒක අර සුපේ නිරවුල් කරගන්න. එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි කිව්වහම යා එකම පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕනේ. මේකද කිව්වේ මේකද කිව්වේ කියලා ඉස්සෙල්ලා අහගන්න. අපිට ඕක මග ඇරෙන්නේ අපේ මතයට ගලප ගලපා අහන්න. ඒකයි අර අපේ මතයට ගලපලා අහනකොට අන්න ඒ ගතිය තියෙනකම් මේ කියන දේ ඇහෙන්නේ නැහැ කියන්නේ. මේ කියන්නේ මං හිතන අනිත්‍යමයි කියලා බලාගෙන කොච්චර ඇහුවත් මේ අනිත්‍ය ඇහෙන්නේ නැහැ අපිට. ඒ අනිත්‍ය කියන්නේ මේ තියෙන දෙයක වෙනස් වීමම තියෙන අපේ මතේ දරාගෙන කියලා කියන්නේ. ඒකට කොහොම කිව්වත් ඒ පැත්තටමයි ගත්තේ. ඒක අපි දක්ෂ වෙන්න ඕනේ අපේ මතේ අයින් කරලා අවතව මේක ගැන විමසන්න. මේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වෙන ධමයක් නේ. ඒකද මේ අපේ එකට ගලපනවා කියන්නේ. මං දන්න එකට ගැලපුණා නම් සක්කාය දිට්ඨිය කොහමද දුවන්නේ? මට යමක් හම්බ වෙලා. මම දැනගෙන නෙමෙයි කයි කියේ. දැන් ඔන්න ওই දෙක වෙන්න බෑනේ. එතකොට අර ලෝකේට ගෝචර මට්ටමකට යනවනේ මේක. අපේ ලෝකෙට ලෝකෙට ගෝචර පැත්තක් නෙමෙයි මේ අගෝචර පැත්තක්මයි බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වෙන ධහම. ඒකයි ඒක ප්‍රඥාවටමයි අහු වෙන්නේ කියන්නේ. මේ හිතලා හිතලා තර්කයට ගලපන එකක් නෙවෙයි. පෙරුවන් සරණයි.
අනිත් එක මේ කොබලගේ මහත්තයා මේක නම් මගේ මේ ඕස්ට්‍රේලියන් යාළුවෙක් වෙනුවෙන් අහන ප්‍රශ්නයක්. එයා මේ ඉංග්‍රීසි උත්තරය යට තේරෙන්නේ. ඉතින් එයා දැන් මේ ඔය මා එක නිතරම සාකච්ඡා කරනවා. මේ එයාට තියෙන ගැටලුව මේ කොගලගේ මහත්තයා, දැන් අපි ඔය ධර්මය ඉංග්‍රීසි භාෂාවෙන් ඇහුනොත් අවබෝධයක් කරා යන්න පුළුවන්ද කියලා. එයා සාමාන්‍යයෙන් දැන් අර පාලි වලින් ඒගොල්ලොන්ට ටිකක් අමාරුයි මේක මතක තියාගන්නත්, ඒ බුද්ධ වචනයම. ඉතින් ඒගොල්ලෝ කරන්නේ අර බුද්ධ බෝධි බෝධි බික්කු බෝධිගේ බෝධි ස්වාමීන් වහන්සේගේ පොත් තමයි පරිශීලනය කරන්නේ. ඉතින් ඒක ගැන ඔබතුමාගේ අදහසක් කියන්න පුළුවන්ද?
ඉතින් මගේ පෞද්ගලිකව නම් දැන් බික්කු බෝධිගේ පරිවර්තන ගොඩක් හොඳයි සිංහල පරිවර්තනයට වඩා. මමත් ඒ දවස්වල සිංහල එකේ බැලුවට අහුවෙන්නේ නැති ඒවා හරි පරිස්සමෙන් උන්වහන්සේ අර ඉංග්‍රීසියට නගලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ දුර්වලකම තියෙනවානේ, සමහර ඒවට වචන නැහැනේ කියාගන්න. ඒ හින්දා එහෙම දුර්වලකමක් තියෙනවා. හැබැයි අර සිංහලෙන් අරවා මේවා කියන්න ගිහින් වැඩිපුර දාලා මේ අපිව මේ වෙන පැත්තකට යොමු වෙන තැන් වැඩි, එකතු කරපුවා වැඩි. අර ඒ ඊට වඩා අහසුයි. දැන් ඔබතුමා අහපු එකේ මගේ මතේ නම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන එකට භාෂාව අදාළ නැහැ. ඕනම භාෂාවකින් කියා දෙන්න පුළුවන් එක දන්න කෙනාට, දන්න දකින්න කෙනාට. මේ මොකද මොන භාෂාවෙන් කියා දුන්නත් කියා දෙන්නේ පෘථග්ජන අයටනේ, ලෝකේ ඉන්න අයටනේ. ඒ කියා දෙන එක නෙමෙයි බැරි, අහන පැත්තේ අහන්න සුදුසුකම තියනවද නැද්ද කියන එකේ ගැටලුව තියෙනවා. ඒකට අපි අර කල්‍යාණ මිත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි වගේම අපේ පැත්තෙන් ඒක අහන්න සුදුසුකම, ඒ කියන්නේ අපේ පැත්තේ හැදෙන්න ඕන මේ ක්වොලිටීස් ටිකක් තියෙනවා. ඒත් තමයි අර සත්‍ය හොයන ගතිය තියෙන්න ඕන. ඒකට ඒ තමන්ගේ මතදාන එක නෙමෙයි කියන්නේ, මොකද්ද කියලා හොයන ගතිය. දැන් ඒ ගතිය තියෙනවා නම් මේ භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියට දන්න දකින කෙනාට ධර්මය මේකයි කියලා අලා දෙන්න ඕන භාෂාවකින් පුළුවන් කියන එක තමයි මේ මගේ අදහස. එතෙන්දී ඔව් මොන හරි කියලාද
ඒකේ? නෑ 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 මට මොකද මට අර සමහර වෙලාවට අර අපි මේ මට ඕක මතුනෙත් ඇත්තටම කෙලින් මේ තේරුම් ගන්න බැරි වගේ තත්ත්වයක් ආවේ. දැන් අපි අර සජ්ජායනා කළා පුරුදු ඒ වචන ටිකම මතක තියාගන්න, ඒකේ ඒගොල්ලොන්ට කරන්න පොඩි අමාරුකමක් තියෙනවා. ඉතින් ඒක බාධාවක් වෙයිද කියන එක තියෙනවා ගොඩක් වෙලාවට. ඒක තමයි
දැන් අර පද්ම සූත්‍රයේ තුන්වෙනි කරුණටනේ අපි ඔය මතක තියාගෙන තනින්ම මෙනෙහි කරන එක ඉන්නේ මරණාසන්න මොහොතේදී.
ඔව්.
ඊට කලින් අවස්ථා දෙකක් තියෙනවානේ. බුදුහාමුදුරන්ගෙන් අහන එක නම් අද කාලේ නැහැ.
නැහැ.
හැබැයි ශ්‍රාවකයෙක්ගෙන් ඇසීමේ හැකියාව තියෙනවානේ. ඒකයි මම කියන්නේ දන්න දකින කෙනෙකුට මේ පෙන්වලා දෙන්න පුළුවන්. ඒතකොට එයාට මතක තියාගන්න නෙමෙයි. ඒ මොහොතේ අනුගත වුණොත් ඒ මොහොතේ අවබෝධ වෙනවා.
වෙනම
අවබෝධ වෙන්නේ
එහෙම
එහෙම හැකියාවන් තියන අය ඉන්නවා අපිට බැරිවා. දහම ඇහිලා නැති ප්‍රශ්නේ විතරයි. හැබැයි අර හිතන්න පුළුවන් සත්‍ය හොයන ඒ ක්වොලිටීස් වැඩුණ අය ඉන්නවා දහම ඇහිලා නැතුව. ඒකට අන්න ඒ වගේ අයට දහම පෙන්නලා දෙනකොට ඒගොල්ලෝ අවබෝධ කරගන්නවා. එහෙනම් ඒ ශ්‍රාවකයෙක්ගෙන් ශ්‍රාවකයා කියන්නේ බුදුහාමුදුරන්ගේ දහම ඒ විදිහටම පෙන්වන කෙනානේ. කල්යාණ මිත්‍රයා
කියන්නේ
අන්න ඒක වෙනකොට ඒ සත්‍ය දකින්න පුළුවන්. ඒ තමන්ගේ පැත්තේ ක්වොලිටීස් ටික හැදිලා තිබුණත් අර ඔබතුමා කිව්වා වගේ චංගි සූත්‍රය කියන අන්න ඒවා ඉක්මවාන පැත්තට එන්න පුළුවන් ಗುಣ ටික තිබුණා. අද්දාරුචි අනුසවාකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කන්ති මම වෙන මේ දහමට අනුගත වෙලා ඒක විමසන ගතිය තිබුණත් ඒ භාෂාව ගැටලුවක් වෙන්න බෑ. ඒ නිසා තමයි තව උදාහරණයක් ගත්තොත් දැන් ගොඩක් කරුණු ඒ වචන ටිකෙන් නෙමෙයි උපමා වලින් මේක කියා දෙන්නේ. එතෙන්දි කියන්නේ ප්‍රඥාවන්තයාට උපමාවකිනුත් මේ දහම මේ කියන්න හදන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට උපමාව කියන්නේ යා දන්න දෙයකින්ම ඒක විස්තර කරනවා. බුදුහාමුදුරුවෝ ගොඩක් වෙලාවට ඒකනේ කරලා තියෙන්නේ. දැන් ඔන්න මම පටිච්ච සමුප්පාද කියන මේකයි දහම කියලා එහෙම නෙමෙයිනේ බණ කියලා තියෙන්නේ. තමන් භාවිතා කරන දෙයක් එක්ක නිදර්ශන වලින් පෙන්නලා දෙනවා. හැබැයි පෙන්නන්නේ මේ පටිච්ච සමුප්පන්න නෑ. ඒක මේ වචන වලින් මේ ඇතිකල්ලි මේ වෙයි කියලා ඔක දැන් කීයකද කියලා තියෙන්නේ. හැබැයි අනිත් පැත්තට කියනවා පටිච්ච සමුප්පාද දැක්කොත් තමයි දහම දැක්කා. එහෙනම් අර මොන විදිහට කිව්වත් මේ 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 පටිච්ච සමුප්පන්න න්‍යාය ඊතර වෙන දහමනේ විස්තර කරලා තියෙනවා. ඒකට අර ඒක වචනවලට හිරවීමක් නෙවෙයි. නැමේ ඊතර වෙන දර්ශනය දෙන්න පුළුවන් නම් ඒක මොන විදිහකට හරි තමන්ට මේ මේ කෙට උදාහරණ අරන් ඉතින් කියන්න පුළුවන් තමන්ට වැටහෙන විදිහට. හරි. එතෙන්දි වෙන්න ඕන දේ තමයි අර බුදුහාමුදුරුවෝ මතු කරන අදහසට අපේ අදහස එකතු කරන්න නැතුව ඒක කියා දෙන්න පුළුවන්කම. ඒ කියන්නේ මේ උදාහරණ උපමා කියන්න බෑ කියන එක නෙවෙයි. අර්ථයට අපිට ඕන අර්ථය එතෙන්ට ගලපන් නැතුව මේක පෙන්වලා දෙන්න ඕන. ඔතන තමයි මං හිතේ මේ ඔබතුමා හයි කියලා අර බුදුදහම ඡන්දසට නගන්න එපා කියලා එකක් කියලා තියෙන්නේ. එතන මේ මං දකින්නේ සාමාන්‍යයෙන් කියන අර මොකද්ද සංස්කෘතයට හරවන්න එපා කියපු අදහස නෙවෙයි. භාෂාවකට පරිවර්තනය කරනවා කියන එක නෙමෙයි. ඡන්දස කියන එකට මං අර දෙන්න පුළුවන්. අතේන අදහස තමයි අපේ අදහස එකතු කරන්න එපා. බුදුහාමුදුරුවෝ කියපේ අපේ කැමැත්ත අනුව දාගන්න අදහස් තියෙනවනේ. මේ කිව්වේ මේකයි කියලා ඒක පොඩ්ඩක්වත් එකතු කරන්න එපා කියන එකයි ඡන්දසට නගන්න එපා කියන එකේ මට නම් වැටහෙන්නේ. නැතුව මේ වෙන භාෂාවකින් කියා දෙන්න එපා කියන එක නෙවෙයි. මේ බලන්නකො දැන් ව්‍යායාම ගත්තත් භාෂා කීයක් තියෙනවද? ඒ මාගදී එක විතරක් නෙවෙයිනේ. ඒකට අනෙක් ප්‍රාන්තවල කොහොමද මේ මේක කියා දෙන්නේ? ඒගොල්ලෝ කතා කරන භාෂාවක් නෙවෙයි නේද? ඒකට ඒක මම දකින්නේ ඒ භාෂාවේ ගැටලුවක් කියලා ඕන භාෂාවකින් කියා දෙන්න පුළුවන්. එයාට මේ කියන අදහස යනවද කියන එකයි උත්තර කෙනෙක් වෙන්න මේ ඉතර වෙන අදහස මේ තියෙන්නේ කියන එක එනහට ලෝකෙට ගෝචර පැත්තක් නෙවෙයි. එන පැත්තෙන් මේ මේ හැඟීම දෙන්න පුළුවන්ද කියන එක තමයි අතන වැදගත් වෙන්නේ. එරුවන් සරණයි.
එරුවන් සරණයි. කොගලගේ මහත්තය අනිත් එක අර ගිය සතියේ මහත්තයෙක් කියවුවනේ අනිච්ච නම් දුකයි නිච්ච නම් සුඛයි. ඕක ගැන මේ අන්තිමට මහත්තයා මට මතක විදියට කිව්වා එයාට තේරුණා මදි වගේ කියලා. මමත් උත්සාහ කළා බලන්නම් මේ තව ටිකක් බොහොම සුළුවෙන් කියන්න. හැබැයි මම මේ කියන කාරණා ගොඩක් වෙලාවට අනුමදස්සි ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් සහ ත්‍රිපිටකය අධ්‍යයනයෙන් මට තේරිච්ච විදියට මං ගත්ත කරුණු අනුව ඉදිරිපත් කිරීමක්. ඉතින් යම්කිසි විදියකින් වැරදීමක් වුණොත් කොග්ගලගේ මහත්තයා නිවැරදි කරයි කියන බලාපොරොත්තුවක් තියෙනවා.
ඔව් ඒ වුණාට ඒ කියන එක හොඳයි. ඉතින් අපිටත් උදව් වෙනවනේ කියන්නකෝ.
ඔව්. දැන් මං ඊට කලින් දැන් මේ නිකන් තේරෙන්න මේ කියන්න මේ ධර්මයේ තියෙන මේ පරාසයන් ඉදිරිපත් කරන්න දැන් ලෞකික උදාහරණයක්. දැන් අපි සාමාන්‍යයෙන් ගන්නවානේ කවුරුත් දන්නවා 1 1 2 කියලා. හැබැයි ඕක හැමතිස්සෙම සත්‍ය වෙන්නේ නැහැ. ඒකට ගොඩාක් මේ උපකල්පන පරාසයන් තියෙනවා. දැන් දැන් කලවම් වෙන දෙකක් ගත්තොත් දෙක වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ තියෙනවා.
කොච්චර වැලි ගෙනහලා දැම්මත් ඒක වැඩි නෑ, ගොඩවල් වැඩි වෙන්නේ
ගොඩවල් වැඩි වෙන්නේ නැහැ. එතකොට
එකයි දෙකයි කියන්න බෑ.
බෑ.
එකට දැම්මහම ඒක එකමයි.
එකමයි. ඉතින් ඒ වගේ දැන් ඒ බොහොම සුළු කාරණයකට. එතකොට ධර්මයේදී බුදු රජාණන් වහන්සේ මට තේරිච්ච විදිහට ලෞකික සහ ලෝකෝත්තර කියලා භූමි දෙකක් තියෙනවා. මේ දෙකේ තියෙන පනවල තියෙන නීති දෙආකාරයි. හැබැයි දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඕක මේ අනෝම දස්සි ස්වාමීන් වහන්සේ මේ මෑතක දිනේ මේ මං හිතන්නේ කලිනුත් තියලා ඇති මට මෑතදී තමයි එක මෙව්වා වුනේ. ලෝක පරියාය ධම්ම පරියාය කියලා පරියායන් දෙකක් ඉදිරිපත් කරනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ලෞකික දේ අපිට ඉන්ද්‍රිය ගෝචරයි, අපේ ඉන්ද්‍රියන් හයෙන් තේරෙනවා. හැබැයි ප්‍රඥා මේ ලෝකෝත්තර කෑල්ල අපිට ප්‍රඥාවට විතරමයි මේ තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රඥාවට දැන් අපිට ප්‍රඥාව නැති ඉඳන ගැටලුව. ඒ හින්දා බුදුහාමුදුරෝ ලෝකපරියායෙන් තමයි ගොඩක් වෙලාවට මේක විස්තර කරන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මට මතකයි ඔයට කලින් මට මුල් කාලේ හම්බෙච්ච කල්යාණ මිත්‍රෙක් කිව්වා මේ මහත්තයා මේ ලෝකෝත්තර දෙයක් කතා කරන්න ගිය තැනම අපි කෙලසලා ඉවරයි කියලා. ඉතින් මට තේරෙනවා ඉතින් දැන් කෙලෙසෙනවා තමයි අපි ලෝකෝත්තර දෙයක් කතා කරන්න ගිය ගමන් මේක ලෞකික වෙලා තියෙන්නේ. නමුත් එහෙම තමයි යන්න තියෙන්නේ. එතකොට අපිට දැන් අනිත් පැත්තෙන් මේ ලෞකික ලෝක දැන් මේ ලෞකික පරයායයි ධම්ම පරයායයි මෙතෙන්දී අපි වැඩියෙන්ම තේරුම් ගත යුතු දේ බුදුහාමුදුරුවෝ අපිට ඇවිල්ලා තියෙන මේ සිලබස් එකක් කියලා දෙන්න නෙමෙයි. එකම හේතුව අපි ඒතර කරවන්න. එතකොට ඒ ඒතර කරවන්න පුළුවන් අර්ථයෙන් තමයි මේ ඔක්කොම ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට අන්නේ දෙක වෙන් කළා අපි අඳුනගත්තොත් මං හිතනවා මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් කියලා. දැන් මං උදාහරණයක් කියන්නම්. දැන් අපිට ලෝකය ලෞකික පැත්තෙන් ලෝකය කියන්නේ මේ භෞතික ලෝකය. නමුත් බුදුහාමුදුරුවෝ ලෝකය කියලා විස්තර කරලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච අන්නේ ඒ ආකාරයෙන් ඉන්ද්‍රියන් හයට මේ ඉන්ද්‍රියන් මේ ආයතන හයට එතනත් බල මෙව්වා වෙන්න ඕනේ. අපි එකම වචන පාවිච්චි කළාට අර්ථ දෙකකින් තමයි නිරූපණය වෙන්නේ මේ භූමි දෙකේදී. එතකොට දැන් සත්‍යය ගත්තොත් සත්‍යය කියන්නේ අපේ ලෞකික ලෝකයේදී නම් හිතයි ගතයි විදියට තමයි මෙව්වා වෙන්නේ. ඒක ඉපදෙනවා මැරෙනවා නැවත උපදිනකොට පින්පව් අනුව තල 31ක කොහේ හරි උපදිනවා වගේ අර්ථයන් මේ ලෞකිකව තියෙන්නේ. එතකොට දැන් ලෝකෝත්තරෙන් සත්‍යය කියලා දීලා තියෙන්නේ රූප වේදනා එවගේ මේ විඥාන ඒකට චන්දරාගයෙන් හැලීම තමයි සත්‍යය කියලා දීලා තියෙන්නේ. එතකොට අනිත්‍ය කියන එක ඒකටත් ඇත්තටම අර්ථ දෙකක් තියෙනවා. එතකොට දැන් අනිත්‍ය ලෞකික වශයෙන් දීලා තියෙන්නේ තියෙන දෙක වෙනස් වීමක්, එහෙම නැත්නම් නැතිවීමක්. හැබැයි ලෝකෝත්තරයෙන් අනිත්‍ය කියන එක මං හෙව්වා ත්‍රිපිටකය හරහා. ඒක හරිම මේ පුදුම මේ බුදුහාමරෝ ගැන මේ පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා ඇත්තටම. එතන දීලා තියෙන්නේ ඒක අහන්නේ රාද ස්වාමින් වහන්සේ අනිච්ඡං අනිච්ඡන්ති බන්තේ උච්චති කතමන්නුකෝ බන්තේ අනිච්ඡන්ති. මොකද්ද මේ අනිච්චය කියන්නේ කියලා. එතකොට බුදුහාමරෝ ඒක විස්තර කරන්න කියන්නේ ඒක විස්තර කරන්නේ තවත් විදියකට. රූපංකෝ රාදා අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං කියලා. එතන මේ ඇත්තටම බුදුහාමතුරු දීලා තියෙන මේක විචක්ෂණයකට මිසක් අනිච්ච කියන වචනේ දැන් විචක්ෂණේ කිරීම තුලින් මේක අවබෝධ කරගත යුතු දෙයක් මිසක් නැතුව අපිට අනිච්චයි කියලා වචනයක් මේකයි කියලා කියන්න බැරි තත්ත්වයක් තමයි මට ඒක කියවනකොට තේරුනේ. එතකොට
ඒක මතකද ලැබුවා මන් දැන් පිට යමක් සම්බන්ධ කරන්නේ නැතුව අනිත්‍ය කියන්න පුළුවන්.
ඔව් ඔව්
කියලා විතරක් කියන්න පුළුවන්.
ඔව්
බෑ
බෑනේ. ඔව් ඒකද
තමා මතක් නැත්තේ.
එතකොට මේ ලෞකික අර්ථයෙන් අර මේ මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට ඒ ලෞකික අර්ථයෙන් අනිත්‍ය නිසා දුක වෙන්නත් පුළුවන් සැප වෙන්නත් පුළුවන් ඒක අනිත්‍ය නිසා ඒ වගේම නිත්‍ය නිසාත් සැප වෙන්නත් පුළුවන් දුක වෙන්නත් පුළුවන් හැබැයි ලෝකෝත්තර භූමියේදී අනිත්‍ය කියන අදහස අපි මේ මෙව්ව ඔක්කොම මේ තියෙන දේවල් විදියට ගන්න එපා මේක දැන් අර ඒක ලෞකික භූමියට ඇවිල්ලා තමයි කතා කරන්නේ අනිත්‍ය කියන එක හේතු ප්‍රත්‍යයෙන් යනාර්ථයෙන් තමයි දීලා තියෙන්නේ ඒක තමයි අර සබ්බේ සංඛාරා අනිත්‍යාති අදා පඤ්ඤාය පස්සති ඒ වගේ දීලා තියෙන්නේ එතකොට ඒකෙදී අර මහත්යාපු ප්‍රශ්නේ දෙපැත්තම ගැලපෙනවා අනිත්‍ය නම් දුක්ඛයි මොකද අනිත්‍යයි කියන්නේ සංකතයි සංකතයක් නම් දුකයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ හැබැයි මේක දීලා තියෙන්නේ විචක්ෂණයට කියලායි මගේ අදහස මෙතන සංකතයි කියන්නේ සකස් වෙච්ච කියන අර්ථයෙන් එහෙමනම් මේකේ විරුද්ධාර්ථය තමයි නිච්චයි නිච්චනම් සැප වෙන්න ඕනේ ඒකත් ජලපේනවා නිච්චයි කියන්නේ අනිච්චයි කියන්නේ සංකතයක් නං නිච්චයි කියන්නේ අසංකතයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එකම අසංකතේ නිවනයි කියලා එහෙනම් නිවන සැපයි කියලා සූත්‍ර බර්ගානක් තියෙන නිවන සැපයි කියලා හැබැයි මෙතෙන්දී විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ නිවන කියන දෙයක් තියෙනවවත් සැපයි කියන දෙයක්වත් තියෙනව නෙමේ මේ කියන කාරණාව නිර්වචනය කිරීමට යෙදී යොදපු වචන කියන එකමයි මේක ප්‍රඥාව තුලින් අවබෝධ වෙන එකක් තමයි කියලා තමයි මට දැනුනේ අනිත්‍යක අපිට අමතක වෙනවා මේ ගොඩක් වෙලාවට මේ ලෝකෝත්තර ධර්මයේදී ධර්මපර්යායක් ඉදිරිපත් කරනකොට අර ධම්මේ ගුණ හයම ඒකට අදාළයි ඒ අර්ථයෙන් තමයි දීලා තියෙන්නේ එතකොට මේක ඔය අපේ ස්වාමීන් වහන්සේ නිතරම කියනවා මේ විචක්ෂණය කරනකොට ඉස්සෙල්ලාම මේ ලෞකික සම්මාදිට්ඨියට ඒ අඩුම තරමේ පැමිණෙන්න ඊට පස්සේ විචක්ෂණය කරන්න ගන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දැන් මේ දීලා තියෙන සූත්‍ර දිහා බලපුවාම මට තේරුණේ දැන් මේ හැම එකෙම දැන් මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ ලෝකෝත්තර පරියායක්නේ. එතකොට කොහෙත්ම අපේ මේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් අපිට හැම තිස්සෙම අපේ අත්දැකීමත් තුළින් හොයාගෙන යනකොට ගැටලුවක් එනවාමයි. නොගැලපෙන ගැටලුව එනවාමයි. ඒ ආවේ නැත්නම් ඒ ලෝකතර ධර්මයේ ලෞකිකවත් තේරුම් අරන් නැති එකක් තමයි හැංගිලා යන්නේ. එතකොට මේ නොගැලපීමට උත්තර මේ නොගැලපීම ගැනම මානසිකාර්ය කරමින් මේකට උත්තරේ හොයනකොට තමයි ඔය අපි නිතරම කතා කරන අසරණ භාවය එමු නැත්නම් මේකට බුදුහාම දැන් හොයාගෙන හොයාගෙන යනකොටම මේකට මට තනියම උත්තරයක් හොයන්න බෑ කියන මට්ටමට ඇවිල් එතකොට මේ කල්යාණ මිත්‍රයා මතම යොමු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි මුලින් ඇත්තටම ලෞකිකව ඒ කියන ධම්මපරියායවල් තේරුම් ගන්න උත්සාහ කළා. එහෙම තමයි මට හිතෙන විදිහට ගමන යවෙන්නේ. නමුත් ඒ එක අවස්ථාවකදී කල්‍යාණ මිත්‍රයාගේ ඒ වචන වලටම අනුගත වෙන වෙලාවක් එනවා කියන එක තමයි හැඟීම ඉන්නේ. ඒක තවදුරටත් තාවුරු වෙනවා වගේ හැඟීමක් ආවා මට. දැන් අර ආදි බ්‍රහ්ම ප්‍රඥා සූත්‍රයයි සතර සතිපට්ඨානයයි ආදි බ්‍රහ්ම ප්‍රඥා සූත්‍රයේ නැති ප්‍රඥාව ඇති කරගන්න තමයි ඒ කරුණටත් දීලා තිබ්බේ. ඒකේ අන්තිම කරුණ තමයි පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලීම. එතෙන්දී අපිට පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න බෑ සම්මාදිට්ඨියටපත් නොවි නියම විදියට. නමුත් මට තේරුණ කාරණා මට හැඟී ගිය කාරණාව තමයි ඒ එතන ඒක දීලා ඇත්තේ තනිකරම විචක්ෂණය සඳහා පමණයි. විචක්ෂණයෙන්ම තමයි ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන් කියන එක ආලවක සූත්‍රයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානයේදී සාලා සූත්‍රය අනුව කියලා තියෙනවා මේ නවක භික්ෂුන් සතර සතිපට්ඨානෙ පිහිටවන්න කියලා. එතකොට සතර සතිපට්ඨානෙ පබ්බ 21ම බලපුවාම තියෙන්නේ ඒක වෙන පැත්තකින් පංච උපාදානස්කන්ධයේ උදේ වැයම තමයි ඒකේ පබ්බ 21 දිමත් බැලෙන්නේ. මොකද සමුදය ධම්මා වය ධම්මා ඒ ටිකේ. එතකොට ඒකත් මට හිතෙන්නේ අපිට මේ ඔය ආනාපාන සතිය හරි අරගෙන ඒක කරගෙන යන්න බෑ. දීලා තියෙන්නම මූලික අවස්ථාවේ සම්මාදිට්ඨියට පත් වෙනකන් විචක්ෂණී කිරීමේ අදහසින් කියලා තමයි මට තේරුනේ. ඒ ටික තමයි මේ මට දල වශයෙන් කියන්න තිබ්බේ. මේ කොග්ගලගේ මහත්තයා පොඩ්ඩක් මම වැරද්දුවා නම් නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිනවා. එතකොට මං හිතන්නේ අර ගිය සතියේ ඒ මහත්තයා ආපු ප්‍රශ්නේ තවත් පැහැදිලි වුණ නම් අපිට මං හිතන්නේ සාකච්ඡා කරන එකත් යෝග්‍යයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
ඔව් ගාක් වටිනවා. ඉතින් සාකච්ඡා කරන්නම තමයි මේ ඇත්තටම මම උත්තරයක් නොදී ඉතුරු කළේ. මට සාකච්ඡා කරන්න විමසන් උත්තරයක් දෙන්න පුළුවන් එකකුත් නෙමෙයි. දුන්නොත් ඒක අර ලෝකෙට අයිති අදහසකින් ආයේ ගැට ගහ ගන්නවනේ. වඩා මේක ප්‍රඥාවෙන් දැකිය යුත්ත කියන තැනට එන්න අපි ප්‍රඥාව මතු වෙන්න මේ පුළුවන් තරම් මෙන්න මෙහෙම සාකච්ඡා කරනකොට අර විචක්ෂණයට උදව් වෙනවා. හොඳයි ඔබතුමා ඒ මත කරපු ඒකේ වැදගත් කරුණ ඔබතුමා ඒව මත කළේ දහමේ තියෙන තැන්වලින්මනේ. අන්න එහෙම තමයි අපි හොයන්න ඕනේ. මේ සූත්‍රේ මෙහෙම තියනවා මෙහෙම කියලා තියනවා එකත් එක්ක මේ විදිහට විමසන්න පුළුවන්. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ડોක්ටර්.
පෙරවන් සරණයි.
දැන් මේ අපි ලෝකය ලෝකෝත්තර කියලා කතා කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විඥාන නිරෝධය නැත්නම් ආයතන නිරෝධය. එතකොට දැන් මේ ලෝකයයි ලෝකෝත්තර කියන ස්වභාවය වෙන් වෙන්නෙම මේ අවිද්‍යාව නිසා නෙවෙයිද? දැන් අපිට භව නිරෝධයක් ගැනත් කියනවනේ. ඒතර භවය අද්දක්න කෙනෙකුට මේ ස්වභාවය තුළම මේ දෙක වෙන් වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය පිටිසිඳ දකිනකොට නේද මේ දෙකක් නෙමෙන හැටියට. එහෙම අදහසක් ගන්න පුළුවන්. දැන් ඔබතුම එක දවසක් පැහැදිලි කරා මේ තජ්ජෝ සමන්නාහරෝ කියලා. ඒ ස්වභාවය කියනකොට මේ ඒක මෑතකින් තමයි මේ අර්ථය වෙලිපුර ගන්න පුළුවන් උනේ. දැන් ඔය කියන தත්ත්වයට මේ අපිට මේ ලෝකයයි ලෝකෝත්තරයි කියලා වෙන් වෙනකොට අපි හිතනකොට මේ වෙන් වෙන්නෙම මේ අවිද්‍යාව නිසා කියන අදහස ගන්න පුළුවන්ද? කර්මකල් පැහැදිලි කළා දෙන්නේ.
ඔව් ලෝකය කියන්නේම ඒ ගෝචරත්වය අපි ඇත්ත කියලා ගන්න ගතියනේ.
එහෙමයි.
යම් කිසි කියන දෙයක් පිහිටීමක් මේ ඇති දෙයක් විදිහට ගන්න ගතිය. ඒ කියන්නේ ඔය සිද්ධියට කලිනුත් මේක තිබිලා තියෙනවා. කියනකොට ඒ නිකන් පිහිටීමක්නේ දීලා
තියෙන්නේ.
මං කියන්නේ බල්ලා වතුරට ඉබෙනකොට ඒ සිද්ධියදී නේ වතුරේ බලලා කියන එක මතුවෙන්නේ. ඒ වුණාට එයා හිතන බැසගන්නේ කොහොමද මම බලන්න කලිනුත් මූ ඉඳලා තියෙනවා වගේ පැත්තකට යනවනේ. අන්න එතකොට ඒක ලෝකේ මේ දැන් ඔබතුමා කිව්ව අර තජ්ජෝ සමන්නාහරෝ කියන එක බලන්න ඒ සිද්ධියේ එයින්ම උපදින ඒකෙම පැනනගින දේවල් නේ ඔව. වතුරේ බලලා එක ඌව දකින මම කියන එක අජ්‍යත්ත බහිද්ද කියන එක ඔය 11 ආකාරෙම ඔය සිද්ධියේ පැන නගින ගති නේද? එතකොට දැන් ඒක කාලයට ගිහින් කතා කරන්න වෙනවා මේක තේරුම් කරන්න. එතකොට ඊට පොඩ්ඩකට කලින් ඕවා එකක්වත් තිබුණා කතාවක් නැහැනේ.
ඔව්
ඒ සිද්ධියනේ
එහෙමයි පැවැත්මක් ස්වභාවයක් යථාකරන්නේ නැහැ නේද? එතකොට දැන් අනහරෝ කියනකොට ඒ බවින්ම කියනකොට නේද ડોක්ටර්? එහෙම
ඔව් දැන් මම අර කාලය දාන්න වෙනවා කිව්වේ ඔන්න ඔය අදහස ගන්න. ඒ සිද්ධියේ මතුවෙන දේවල් ගැනයි මේ කතා කරන්නේ. ඒයින්ම පැන නැගෙන එක තමයි තජ්ජෝ කියන්නේ. ඒ කියන්නේ අපි දැන් හීනයක් ඇතුලේ තියෙන දේවල් ගැන ඒකෙම පැන නැගෙන දේවල්. ඒක මේ මේ අර කාලෙකට දාන්න අපිට බැහැනේ. يعني ඔය සිද්ධියෙන් තොරව ඔය කතාව යෙදෙන්න බෑනේ. තව විදියට. ඒ සිද්ධියෙන් පැන නගිනේ.
ඔව්.
ඒ සිද්ධියෙන් තොරව ඔය කතාව අදාළ නෑ යෙදෙන්නේ. හරි. දැන් අන්න ඒ වගේ ගන්න දැකීමෙන් තොරව දැකපු දේවල් කියන ඒවා අදාළ නෑනේ. දැකීම කියන සිද්ධිය එක විතරයි දැකපු දෙයක කතාවක් තියෙන්නේ
නේද? ඒක තමයි ආයතන කියන්නේ ඒ වගේ නේද? ආයතන කියන්නේ අපි වෙන් කළා හම්බුණාට
ආයතනය එන්න තමයි මම ওই දැකීම ගත්තේ.
එහෙමයි.
දැකීමෙන් තොරව දැකපු දේවල් කතාවක් යෙදෙන්නේ නැහෙනි. ඇසීමෙන් තොරව අහපු එතන සද්ද කියන කතාව එන්න විදියක් නැහැ නේ ඇසීම කියන සිද්ධියෙන් තොර. තේරෙනවද?
එහෙමයි.
ඇසීම කියන එක මතයි අහපු දේවල් රඳාපවතින. දැන් එතෙන්දී අපිට දැන් මූලිකව හොයද්දී ඇසීම කියලා එකක් තියෙනවා. ඒ සිද්ධි. ඒ සිද්ධියේ තමයි මේ කතාව. හීනේ කියලා එකක් තියෙනවා. ඉතින් හීනේ ඇතුලේ අපිට මේ මා හීනේ ඇතුලේ මම ඉන්නවා අනිත් අය ඉන්නවා කියලා කතා කරන්න පුළුවන්. හැබැයි යම් කිසි මොහොතක සිද්ධිය සිද්ධියෙන් දකිනකොට මොකද වෙන්නේ? අර කතා කරපු ඔක්කොටම ඊතර වෙනව නේද?
ඒකට අර මේ ඒ සිද්ධිය සිද්ධියම කියනකොට කලින් තිබිලා නෙවෙයිනේ ඒක නේද? අර මේ ප්‍රතිබිම්බ ගන්න ස්වභාවයක් කියන එක
කලින් කියන කාලයේ කතාවකට යන්න බෑ. දැන් මේක කියාගන්න අපිට එකෙන් කියන්න වෙනවා. ඔය සිද්ධිය තුල විතරයි ඔය කතාව. ඔන්න ඔහු කියපෝ.
එහෙමයි.
ඔය සිද්ධිය තුල විතර ඔය හීනේ ඇතුලේ විතරයි ඔය කතාව. දැන් එහෙම කියපෝ.
ඔව්.
මේ.
ඔව්.
ඔන්න ඔය දැකීම කියන එක ඇතුලේ විතරයි දැකීමට අදාළ දේවල් ගැන කතාව. ඇසීම කියන එක ඇතුලේ විතරයි ඇසීමට අදාළ දේවල් ගැන කතාව. ඒ පේන්නේ නැද්ද එතකොට මේ සලායතන ලෝකයක්
කියලා? ඔව්.
මේ ඒකෙන් බාහිරව කතාවක් අදාළ නැහැ.
එතකොට ඒ කියන්නේ එතනද සමුදය වෙන ආකාරයද? සමුදයත් නිරෝධයත් කියන එකක්. සංස්කාර
තේරම වෙන කතාව ඔයටි තස්සඤ්ඤ දත්තං කතාව තේරම ඔය සිද්ධියත් එක්කනේ අනිත්‍ය කතාව තේරම. දැන් අපි අනිත්‍ය තියෙන්නේ ඊතර වීමේ කියලා අර ලෝකෝත්තර කතාවක් නෙමෙයි. එකයි මං කියන්නේ අනිත්‍ය කතා කරන්න පුළුවන් ද යමකින් තොර?
ඔව් පැහැදිලි. ඒ කියන්නේ සමුදයක් නැතුව අනිත්‍ය කතා කරන්න බැරි වෙනවනේ.
ඔව් සමුදයක් දැන් වය කතා කරන්න බෑනේ සමුදේ නේද? يعني සමුදේ වය කියලා එකට යෙදෙන්නේ. හරි. ඒ සිද්ධියේ යථා භූත ස්වභාවය විස්තර කරන්න ගියොත් ඔය වචන ටික තමයි දාන්නේ. අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි නේද? කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං වචන දාන්න ගියොත් ඔය වචන විතරයි දාන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ මෙහෙම දෙයක් තියනවා කතාවක් නෙමෙයි. ඒක තමයි මම කියන්නේ අර සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියලා. දැන් හීනේ හීනේ විදියට දකින්න. ඔක හීනයක්. දැන් ඉතින් ඒ කතාව ඊළඟ අපිට පිටවන්න පුළුවන්ද? එතර වෙන දර්ශනයක් නේ නේද? ඒකට අර ඊම්ම නිපා. ඊම්ම නිපා. තජ්ජෝ. තජ්ජෝ සමන්නාහාරෝ.
ඒක හරි විශේෂයි නේද ලොකුට එතන ඒ තජ්ජෝ සමන්නාහාරෝ කියන කොට.
ඔව්. ඒක හරි ගැඹුරුයි අපි අර සාමාන්‍යයෙන් හිතනවට වඩා. ඒ කියන්නේ තජ්ජෝ සමන්නාහාරෝ එක හරියට දකිනකොට ඒක කියලා අපිට පැවැත්මක් දෙන්න බැරි වෙනවා. ඔකාර ඇත්ම නැතුව නෙමෙයි දැන් අර බටමිටි දෙක හේතු කරලා තියනකොට ඒ සිද්ධිය විස්තර කරනවා. බටමිටි දෙක හේතු වෙලා තියනකොට ඒ සිද්ධිය විස්තර කරනවා. හරි. එතකොට එන් පොඩ්ඩකට කලින් කියන්නේ මේ හේතු කරන්න කලින් කතාවකට එන්න බෑද? හේතු වෙන්න කලින් මේ බටමිටිය මෙහෙමයි තිබුණේ එහෙම කතාවකට යන්න බෑ. හැබැයි පැවැත්මක් නැතුවත් ඉදී නේද?
ඔව් එහෙම නේ. එතන අර පටිච්චසමුපාද කියලා විග්‍රහයක් වෙන්නෙත් එතකොට නේද?
ඔව්. ඒක අපි ඒක වෙන් කළොත් කතාවක් නැති වෙනවා. හේතුවයි ඵලයයි වෙනම කතා කරන්නේ දැන්. මේ බටමිටියයි අර බටමිටියයි කියලා වෙන් කරලා කතා කරන්නේ දැන්. හරි.
ඔව්.
ඒක කියන්න වෙන්නේ මේ ඇති කල්ලි මේ වේ කියලා විතරයි. එන විදිහක් නැහැ. ඒ කියන්නේ අරවා පොඩ්ඩක් හරි වෙන් කරන්න විදිහක් නැති වෙනවා.
එහෙම දුක්කාර පටිසම්පාදයේ තර හතර ආකාරයක්ම පැහැදිලි කරන්න ඒක නේද දැන්. මේ සම්මුතිය වීමෙන් මේ හටගනි කියන දැන් මේ ඇති කල්ලි මේ කියනා වගේම මේ හට ගැනීම මේ හටගනි කියලා කියනවා.
ඔව්. එතන ගන්න ඕන ඔය සිද්ධිය කියන එක. ඇතුළ සිද්ධිය ඇතුළේ එක එක ඒවා නෙවෙයි. තේරුණාද? අපිට වරදින්නේ ගොඩක් වෙලාවට ඒක ඇතුළේ මොකක් හරි වෙන් කරලා අර අන්න ඒක ගැන කතා කරන්නේ. දැන් පළවෙනි නුවණ තමයි ඒවා වෙන් කරන්න බැහැයි කියන එක. මේකෙන් මේක කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බේ වෙන් කරන්න බෑනේ. අර වීණාවේ සද්දේ වගේ ඒක වෙනම ගේන්න බෑනේ සද්දේ අරන් එන්න කිව්වට. අනේ වෙන් කරන්න බැරි ඒක එක විතරයි ඔය කතාව. ඒ සිද්ධිය එක විතරයි කතාව.
එහෙමයි දැන් ඔය අපිට ඇයනවන කතා කරනවා නේද නිස්සත්තු නිජීව ශූන්‍යතෝ කියලා. ශූන්‍ය ස්වභාවයේ කිසි දෙයක් නැත කියන නිසා අල්ලා ගන්නව දෙයක් නැහැ කියනට වඩා මේක ගොඩක් වෙනස් නේද ડોක්ටර් ඒක ඒ විදිහට ගන්නකොට.
ඔව් ඊට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ දැන් අර සිද්ධිය ඇතුළේ තියෙන මේක නෑ කියන කතාව නෙමෙයි ඔය.
එහෙමයි.
ගොඩක් වෙලාවට ශූන්‍යතාවයි කියලා හිතන්නේ ඒක. හරි. එතකොට පේනවාද අර සිද්ධිය ඇතුළේ එකින් එක වෙන් කරගෙනයි අපි ඒක ශූන්‍ය කරන්නේ. එතකොට අර එයින්ම නිපන් කියන කතාව තජ්ජෝ කියන කතාව නෙවෙයි. දැන් පළවෙනි දේ තේරුම් ගන්න දැකීමක් නැහැ කියන එක නෙමෙයි. දැකීමෙන් තොරව ඔහොම කතාවක් නැහැ. තේරුණාද? දැකීම නිසයි ඔය කතාව. දැන් මෙන්න මේක ගැඹුරට ගියොත් අර බ්‍රහ්මජාල සූත්‍රයේ ස්පර්ශය නිසයි ඔය කතාව. තදපි පස්සපච්චය කියලා කියන්න පුළුවන්.
ස්පර්ශය නිරෝධය කියන්නේ ඒකනේ. එතකොට නේද ස්පර්ශය කියනකොට අර සමුදේ වෙන ස්වභාවය නිරෝධය දෙකම දකින්න පුළුවන් විතර.
ස්පර්ශය කියනකොට ඔය සම්පූර්ණ සිද්ධිය ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන එක දකින්න නම් ස්පර්ශය ස්පර්ශ සමුදේ ස්පර්ශ නිරෝධය දකින්න ඕන. අපි එහෙම දකින්නේ නැතුව ස්පර්ශය නිසා සිද්ධ වෙන ඒවා ලෝකෙට අයිති මත විතරයි. එකයි අර මත 62ම තදපි පස්සපච්චයා කියලා කියන්නේ. ඕකත් ස්පර්ශයේ
ප්‍රත්‍යය.
හැබැයි එතකොට ස්පර්ශය මොකද්ද කියන එක හොයලා නැහැ. ස්පර්ශයේ බැසගෙන ඒකේ තියෙන ඒවා ගැන කතා කරනවා. මේ ඇහැපිය. ඇහැ ඇති වෙනවා නැති වෙනවා. ඇහැ අනිත්‍යයි. දැන් ඒක ඇතුලේ තියෙන එක කොටසක් නේ අරගෙන
තියෙන්නේ.
දැකීම කියන සම්පූර්ණ සිද්ධිය. තේරුණා? අනේ ඒක ඇතුලේ ඔක තමයි මම කියන්නේ අර කම්පියුටර් ගේම් එක ඕන් කරගත්තා. ඒකට ඒක ඇතුලේ තියෙන ඒවා වෙන වෙනම කතා කරනවා. මේ ඕන් කරනවා කියන එක මොකක්ද? අනේ එතන ස්පර්ශය කියන්නේ මොකක්ද? කොහොමද ඔක වෙන්නේ? නේ තෙන්ද ස්පර්ශය මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශය නිරෝධය මොකද්ද? එතකොට ඊ අන්ත දෙකයි මැද. අසෝ ඒකෝ වන් ස්පර්ශේ කාන්තිය පස්ස සමුදය ද්විතීයෝ අන්ත පස්ස සමුදය කියන්නේ දෙවෙනියක්. පස්ස නිරෝධ මජ්ජේ. ඒකත් මතක තියාගන්න. ඒතර පස්ස නිරෝධය කියන්නේ බේරුණා කියන එක නෙමෙයි. පස්ස නිරෝධය මැද ඥානවන්තයා මැද තැවරෙන්නේ නැහැ. ස්පර්ශය කියන එකට අහු වෙන්නේ නැහැ, තැවරෙන්නේ නැහැ. එතකොට ස්පර්ශයන් නැහැ කියන එකයි ස්පර්ශේ තැවරෙන්නේ නැහැ කියන එක ඥාන දර්ශනයක්. ඥානවන්තයා ස්පර්ශේ තැවරෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපි ඔය නිරෝධය කියලා මුකුත් නැහැ කියන එකෙන් කතා කරන්න ගියාම අර යන දෘෂ්ටිය අපිට හරි අමාරුයි තේරුම් ගන්න. ඔය කියන්නේ මුකුත් නැති බවනේ කියලා. ඒක නිවි. ඒක උනාට ඒක නිවි. ඒක කියන්නේ. ශුන්‍යතාවේ අපිට වැටෙන ශුන්‍යතාවේ නිවි. අපිට දැන් තරකයට වැටෙන ශුන්‍යතාවයක් තියෙනවානේ. ඒක නිවි මේ කියන්නේ. මොකද ඒකට ගියොත් දැන් මේ සමුදයක් ගැන කතා කරන්න බෑ නේද?
ඒවයි බව කියලා කියන කොටත් එතන ස්පර්ශය ඇත්ත වෙන තැන නේද බවක් කියලා කියන්නේ. ඒකට
ස්පර්ශය බව එතන ස්පර්ශය බව කියන ඒක පිරිසිඳ දැක්කනම් එතන කරුණු තුනක් තියෙන්න ඕන. මොකද්ද? ස්පර්ශය කියන එක, ස්පර්ශ සමුදය කියන එක, ස්පර්ශ නිරෝධය කියන එක. ඔන්න ඔය තුනත් එක්ක ඒ තුනට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ස්පර්ශයන් නැහැයි කියන එක නෙවෙයි. ස්පර්ශය, ස්පර්ශ සමුදය, ස්පර්ශ නිරෝධ. පස්සේ පස්ස සමුදය, පස්ස නිරෝධය. අයං උච්චති සම්මාදි. මේ තුනයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ආපහු බැලුවහම තාම ඉතර වෙලා නෙමෙයි. මේ ලෝකේ යථාභූත ස්වභාවය දකිනවා. අපිට ගෝචර විදිහ නෙමෙයි. යථාභූත ස්වභාවයේ ඥාන දර්ශන. ඒකට අන්න බව කියන එක හැමතිස්සෙම මේ බව කියන එක තමයි මම ඔය සිද්ධිය කියලා කිව්වේ. බව. බවක් එකයි කතාව තියෙන්නේ. තේරුණාද? බවක් එකයි කතාව. ස්පර්ශයේ බව එකයි ස්පර්ශය ගැන කතාව තියෙනවා. ස්පර්ශයෙන් එන සේරම කතා ටික ස්පර්ශයේ බව එකනේ. මෙන්න මේක එකයි මේ කතා ටික. කියන ඔන්න ඔය නුවණේ අපිට තියනා නේද දැන් මේ කර පිහිටවන්න බෑ. නිත්‍ය කරන්න බෑ. නිත්‍ය සංඥාවට යන්න බෑ. දැකීම එකයි මේ කතා ටික කියවුවහම අර කතා ටික නිත්‍ය කරන්න බෑනේ. දැකීමෙන් තොර කතාවකට යන්න බෑනේ. වෙන් කරන්න බෑනේ.
ඒකට මේ 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 ස්වභාවය කතා කරන ස්වභාවය අත්දකින ස්වභාවයේ ගැඹුර තමයි මේ මාර්ගය කියලා කියන්නේ නේද දැන්? එතකොට මේ අර
ඔන්න ඔය දර්ශනයට එනකොට දැන් ඒකට අතවරෙන්න බෑනේ. එතර වෙන කෘත්‍යයක් මේ පෙන්නා. එතර වෙන කෘත්‍යය. මාර්ග කෘත්‍යයක්. ඒ කෘත්‍ය සිද්ධ
වෙන්නේ.
ඒ මාර්ග කෘත්‍ය නැතුව අපි සතිපට්ඨාන ගැන කතා කළාට වැඩන්නේ. සතිපට්ඨාන කියන්නේ කෘත්‍යයක්. එකයි වන් කියේ මේ මාර්ග කෘත්‍ය කියන එකයි ලෝකෙට අයිති විස්තරය කියන එකයි දෙකක්. දැන් අපි විස්තරය කියද්දී ඊතර වෙන කෘත්‍ය නෙවෙයිනේ. එනිකන් විග්‍රහ කරනවානේ. ඒ ලෝකයාට ඉතින් මොකක් හරි අහුවොත් රහතන් වහන්සේ මොන වගේද කියලා ඉතින් කියන්න බෑ. ඒක ඊතර වීම නෙවෙයිනේ මාර්ග කෘත්‍ය නෙවෙයිනේ. යාට ඒක කියා දෙන්න වෙනවානේ. හැබැයි කෙනෙකුට මාර්ගය කියා දෙනකොට ඊට වඩා වෙනස්. ඔබට අර දර්ශනෙත් එක්ක ඊතර වීමක් නේ කියන්නේ. ඒක ලැග ගන්න දෙයක් නැති වෙනවා. ඊතර වෙන කෘත්‍යය. මේකයි කියලා දැස ගන්න බැහැ. දැස ගත්තොත් නොහරි ලැබුණොත්. මේක මාර්ග කෘත්‍ය වෙන්නේ නැහැ. කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එක වෙන්නේ. මේ කියන්නේ මේකයි. එහෙම නෙවෙයි මාර්ග කෘත්‍ය. මාර්ග කෘත්‍ය කියන්නේ ලැබීමක් වෙන්න බෑ. ඉතර වෙන්නේ ලෝකෙ පැත්තට අහු වෙන්න විදියක් නැහැ. අපි අන්නයි දෙක එකට දාන්න ගියාම තමයි ප්‍රශ්නේ.
එහෙමයි. ලොක්ට දැන් අපි ඔය අපිට ඇහෙනකොට කතා කරනවානේ මේ ධර්මයේ පෞර ධර්මයේ අතාරින්න ඕන කියලා. නමුත් යම් කිසි ස්වභාවයකට කියන අරහත් භාවයට පත්වන ක නැත්තම් නිවන දකින කම්ම ධර්මයේ අතහැරෙන්නේ නැහැ නේද? ද කවුරු හරි කියනවා නම් මේ සියල්ල අනිත්‍යයි කියලා ධර්මයත් අතහැරෙන එකක් කියලා පහසුවෙන් කතා කරනවානේ. නමුත් එහෙම ස්වභාවයක් නෙවෙයිනේ ඒක. ධර්මයේ අතහැරෙන්නේ නැහැ නේද කොයි වෙලාවකවත්.
ඒක ඉතින් එතර වෙලා නෙමෙයි මැගොඩ ඉඳන්ම පාරු අතාරින්න හදනවා කියලා. ඒක ළඟට බැලවත් නැහැ. ඔය පාරු නැහැ කියලා අතාරින්න හදනවා. ඒක තමයි අර නිවන මේකයි කියලා දාගෙන Taman නිවන් දැක්කා වගේ කතා කරන්න හදනවා. නිවන ගැන විස්තර ටිකක් අහගෙන තමන් නිවන් දැක්කා වගේ කතා කරන්න යනවා. ඉතින් ඒකයි මේකේ මේ සක්කාය දිට්ඨිය කියන එක තමන්ට අල්ලන්න බෑ. ඒක අර බාහිරෙන් පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයා ඕන වෙන්නේ ඒකයි. ඒක කල්යාණ මිත්‍රයාට අනුගත වීම කියන එක තමයි එන්න ඕන. හරි. හරි. පෙරවන් සරණ.
පෙරවන් සරණ.
පෙරවන් සරණයි සර්.
සත්‍යමයි.
සංඥාව ගැන බැලුවා. මම ගියා මම පාරේ යනකොට ඈත කවුරු හරි එනවා පේනවා. ළඟට එනකොට මට දැන් මගේ හිතට එනවා මේ නිමිති සටහන් නිමිති එනවා. මෙයා මම හොඳට දන්න කෙනෙක්. මෙයා මට හුඟක් උදව් කරලා තියෙනවා. එයා හුඟක් හොඳ කෙනෙක්. ඒ වගේ නිමිති සටහන් එනවා. එතකොට ඒ අතීතේ ඇහි රූප දැකලා ඉතිරි කරගත්ත නිමිති ඒ රූපේ එවලේ කිමුණු දේවල් නෙමෙයි මම හිතින් හදාගත්ත දේවල්. ඒවා ඔක්කොම සකස් වෙන්නේ. අතීත සංඥා ඇත්ත කරගෙන අවිද්‍යාව නිසා නොදන්න කම නිසා මේවා මේ මනින පෙනීම පෙනීමෙන් අතර වෙන්න ඕන. මේක දැන් මං යාළුවේ ස්වරූපයක් කියලා අඳුන ගන්නකොටම මේ පැත්තෙන් මම ඇති වෙලා සංඥාවෙන් එයා හොඳයි කියලා ගන්නකොටම සුඛ ඉන්ද්‍රියකුත් ඇති වෙලා මොළු උපය උපාදානෙ ඔක්කොම සිද්ධ වෙලා එතෙන්දී එතකොට වේදනා සංඥා සංකාර විඥාන දැනගනි නාම ධර්ම ටික ඔක්කොම ඇති වෙලා පෙනීමෙන් නැතුණා නම් මේ සකස් වීම නැති වෙන්නේ නැහැ. මේ වැටුනේ නොදන්න කමක. ආයතන උලාව නිසා හිතේ හදපු සංකල්ප හැටියට දැක්කනම් මම ඇති වෙන්නේ නැහැ. මේ ලංවීම අල්ල ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සංකල්ප හැටියට නැතුව සිද්ධි දේවල් හැටියට අරගත්ත නිසා කෙනෙක් ඇති වෙලා මම ඇති වෙලා ඒ ඔක්කොම ඇති වෙනවා කියන එකයි දැනෙන්නේ.
ඔබතුමිය පටන් ගත්තු තැනට යන්න ඈත කෙනෙක් කෙනවා දකින්නවා නේද?
එහෙමයි.
ඊට පස්සේ එයා ගැන එන විස්තර කොහම දැන් අපිට ওই විදියට ගලප ගලප දහමට ගලපන්න. මේක සංකාරයක්ද මේක අතීත අධ්‍යක්ෂක එහෙමයි ඒ කියා දැන් කිව්වනේ විස්තර ගොඩ.
ඔව් එයාගේ හිතේ විස්තර ඇති වුණා.
ඒ කතා ටික ඔක්කොම දැන් කවුද එනවා දකින්නවා කියන බවත් එක්ක නේද ඉතුරු කතා
කරන්නේ? එහෙමයි. එහෙමයි. ඒක ඇති.
ආවදේ බව. හරි.
එහෙමයි.
විස්තර මේ හිඳයි මේ හිඳයි කිය කිය අපි ගලපනවා. දැන් මෙයාගෙන මතකේ කලින් ගත්ත එකක් ඕක පෙර අත්දැකීමක් කරවා මේවා කිය කියානේ දැන් ගලපන්නේ.
එහෙමයි.
දැන් කවුද එනවා දකින බව කියන එකත් එක්ක නේද ඉතුරු කතා ටික ඔක්කොම.
එහෙමයි.
මේක උනේ මෙහෙමයි කියලා අපිට කියන්න පුළුවන් අර ඒ බව පිළිගැනීම මත නේද?
බව පිළිගැනීම මත. එහෙමයි සර්.
දැන් නිකමට හිතුවෝ. ඒ බව අර මං ගත්තු උපමාවලට දාන ඔන්න හීනයක් දකිනවා. නැත්තම් කම්පියුටර් ගේම් එකක් ඕන් කරනවා. හරි?
එහෙමයි.
දැන් ඔන්නෝක ඇතුලේ ඉන්න මගේ යාළුවා හරි මාව හරි අපි විස්තර කරනවා මේක පෙර අත්දැකීමක්. දැන් බලන්න අර බව කියන එකේ බැසගෙන නේද ඉතුරු ටික කියන්නේ. ඒක පිළි අරගෙන නේද?
පිළි අරගෙන.
ඒකට මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔන්න මේ මූලික මට්ටම. ඒ බවෙන් තොරව ඔය කතාවක් නෑ. නැතුව ඔය කතාව හරිද වැරදිද කියන එක නෙවෙයි. මේක පෙර අත්දැකීමකට දැන් පැවැත්මක් දෙන්න බෑ. ඒවටනේ අපි ගලපන්න හදන්නේ. මේ ආගෙන ආපු මේ අතීත අත්දැකීමේ ඕවා දැන් තියෙන්න බෑ කියලා අපි නේද බව කියන එකේ ඉඳන් ඉතුරු ටික මේ කතා කරන්නේ කියලා. හීනේ ඇතුලේ ඉඳන් හීනේ ඇතුලේ තියෙන දේවල් ආ මේක ආවේ මේ පෙර අත්දැකීමකින් කියනවා වගේ තේරෙනවා. එතකොට අන්නේ ගැළපීම අපිට අදාළ නැහැ. ඒ කියන්නේ රේණ මාර්ගයට අවශ්‍ය නැහැ. ඒක ආයේ මට මතක් හරි ඔන්න දැන් මේක වෙන හැටි මම දැනගත්තා කියන්නේ යන්නේ. තේරෙනවා.
එහෙමයි.
ඇත්තටම වෙන හැටි නෙමෙයි ඔය දැනගෙන තියෙන්නේ. වෙන හැටි දැනගන්න නම් අර බව. මෙහෙන් බවක් ලැබුණේ කොහොමද? කෙනෙක් කෙන බව පෙනුන එකෙන්නේ පටන් ගත්තේ නේ. අන්න ඒ බව ලැබුණේ. අන්න එතනින් අල්ලන්න තියෙන්නේ. ඒකයි ස්පර්ශය ප්‍රත්‍යයෙන් තමයි ඉතුරු ටික. එතකොට ඒ පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියන කතාව නෙවෙයි. දැන් මෙන්න මේ බව බව කියන එකම අපි විමසුවෝ බව නිරෝධය කියන පැත්ත. බව කියන එක පිළිගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන වස්තු වලට තමයි කාම වස්තු කියන්නේ. කාම ලෝකය. ඒව ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ ජීවත් වෙන මට්ටම. තියෙන දේවල් පිළිගන්න ඕක ඇති උනේ කොහොමද කියලා කතා කරනවා නේද? ඊට පස්සේ ඕක වෙන්න බැරි දෙයක් කියලා මේ නිගමනයකටත් එනවා. ඕක බොරුවක්. ඕක විය නොහැක. ඒකට ඒ කතාවට වඩා ටිකක් ගැඹුරුයි මෙන්න මේ කියන තැන. ඔක ගැන කතා කරන්නම පුළුවන් උනේ මොකක් හින්දාද? මූලික මට්ටමේ බවක් පිළිගත්ත හින්දානේ.
එහෙමයි.
නොය ගැන විස්තරයක් තමයි මේ දහමේ ඉන්නේ. දැනට එහෙම නිකන් හිතා ගන්න කොහෙලට කරන එක ප්‍රශ්නයක් නෑ. කරගෙන ගියාට. ඒක තව ටිකක් මේ පටන් ගත්තේ කොහොමද? කියන බව දැනගත්තේ කොහොමද? ආයතන එක්ක නේද?
ආයතන.
අන්න. ඒ දැකීමක් එක්ක නේද? එහෙම නැත්නම් ඇසීමක් එක්ක. නැත්නම් දැනීමක් එක්ක. නැත්නම් දැන ගැනීමක් එක්ක. එක්ක සුතමක විඤ්ඤාණ.
එහෙමයි.
එක්ක අපි අනිත්‍යක නැහැයි කියලා මේක උනේ නැහැ කියන්න බෑ. ඒක හින්දා හිතන එක වැරදි කියලා නික උනේ නැහැ කියන්න බෑ. ඒකට අපිට දිත්තේ දිත්ත මත්තන් කියන්න බෑ තව විදිහකට.
ඒක
සුතමත්තන් කියන එක ඊට වඩා ගැඹුරු දර්ශනය. හරි.
හරි.
ලොක කරන ගමන් තව ටිකක් ඉතින් මේ ඒවා අහන්න විමසන්න. දැන් හොඳයි. ඒ කියන්නේ දහම දැන් මේවා කියන්න බෑ. ওই ටික කරලා නොතිබුණා නම් ඉව්වට තේරෙන්නේ. අපට බුදු කෙනෙක් වෙන මේ බක්කු.
දැන් දැකීම දැකීම පවරයි කියලා ඒ විදිහට බලන්නද?
එහෙම බලන්න බෑ. ඒක කරන්න යන්න.
එහෙම
කොහොමද මේක වෙන්නේ කොහොමද කියලා හොයන්න. හරි. ඒ සේවීම කරන්න. දැන් ලැබෙනවනේ මොකක් හරි. කවුද එනවා කියලා පටන් ගන්නවනේ. සද්දයක් ඇහෙනවා කියලා පටන් ගන්නවනේ. අනේ ගැනීමයි බව කොහොමද ලැබෙන්නේ? එතනක් තියෙනවා. හරි. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. සිත, විඥානේ, මනස කියන්නේ තුන තුනක්ද?
ඒක ඉතින් තමන් ඉන්න මට්ටම අනුව තමයි ඒ කතාව තියෙන්නේ. සාමාන්‍ය මට්ටම නම් ওই තුනම මමනේ නේද?
එහෙමයි.
එතකොට ඔබ වෙන් කළා ටිකයි. ගතියක් තියෙනවා. හැබැයි තව ටිකක් විමසන. අපිට ඒ ක්‍රියාකාරීත්වය ඔක එකක් නෙමෙයි තු. සිත කියන එක. සිත කියන්න කලින් සිත තමයි මොනවම හරි දැනගන්න ගතිය. හරි. ඒ දැනගන්න ගතිය කියුවට ඒකට වචන දෙන්න තියෙන්නේ සංඥා වේදනා කියන මට්ටම. හරි. හැබැයි විඥානය කියන එකක් කියන්න වෙන්නේ දැනගන්න ගතිය කියලා තමයි දැනවත් වෙන බවට නිවිඥානය කියන්නේ නේද?
එහෙමයි.
හැබැයි ඒ විඥානේ අර වෙන කරලා අපට පෙන්නනවා. ඒක ආයතනයක් කියන්නේ විඥානේ කතා කරන්නේ. චක්කු විඥානේ. විඥානේ ඔහොම නේ. මනෝ විඥානේ. එතකොට ඒ හැය කියනකොටම අපහු මනෝ විඥාන කතා කරන්නේ මනස එක්ක විතරයි. චක්කු විඥානය කියන්නේ මනස එක්ක කතා කරන්නේ නෙමෙයි. ඇසත් එක්ක කතා
කරන්නේ. එහෙම.
එතකොට පේනවා මේ ඇසයි මනසයි කියන එකක් වෙන්නද? ඒ මන ආයතනය කියනකොට එතකොට මේවා තව ටිකක් ඕක විඤ්ඤාණකට එකක් වෙන්නේ හරි මුලින්ම කොහොම නිකන් ඔය හිතේ ක්‍රියාකාරීත්වය කියන එක ඒ ක්‍රියාකාරීත්වය අනුව ඔක බලමු යාති තුනක් කතා කරමු සංඥා වේදනා මට්ටම් පිට දැනගන්නවා කියලා කතාවත් එක්ක ආයතන දැනගැනීම තියෙනකොට විඥානය ඒ විඥානයට උපමා කරපු එක මනසට උපමා කරන්න බෑ. විඥානය තමයි මායාවක්. සිත කියනකොට ඊට වඩා වෙනස් විඥානය කියලා මනස කියනකොට මනායතනේ විදිහට මනස අපව කරනවා. ආයතනෙට මන ධම්ම මනෝ පිටක. මනස කතා කරන්න තියෙන. ඇස රූප චක්කු විඥානේ එක නෙවෙයිනි.
මනස පිටක.
ඔව්. ඒකට පේනා නේද මේක එක වගේ ඒ කෘත්‍ය එක නේද කතා කරන්නේ. දැන් ඔන්න අපිට ආග සිතක් ඉනවා. සරාගී සිත. දේශ සිත එනවා. සදෝස සිත. එතකොට ඒ සිතනේ. හරි. නැග ඔබ සිත එන පරියායකෙන් ගත්තා ආයතන හයෙන් මේක නේද? එතකොට මේවා එක එක පරියායක කොට වයිදි අපි බලන ආකාරයම ඒ වයි එකක් වෙන්නේ නැහැ. ඒවයි වෙනස්කම් තියෙන. එතකොට ඊළඟට තව ටිකක් හොයනකොට දැන් බුදුහාමුදුරුවෝ වගෙන කිව්වේ මොකක්ද? සිත ගැන කිව්වේ මොකක්ද? විඥාණය ගැන කිව්වේ මොකක්ද? මනස ගැන කිව්වේ මොකක්ද කියලා අපි ඒ බුද්ධ වචනයට අනුගත වෙනකොට කියන්නේ පෙර වෙන දහමට අනුගත වෙනකොට ආපහු ඔන්න දැන් කතා කරපු එකේ ගැඹුර ගත්තොත් සිත බව, විඥාන බව, මනස බව. ඒ බවත් එක්ක කතාවක් නෙදී. ආපහු ගත්තහම බව ඇත්තක් තමයි කතා. මේක ඔබට අයිතිමත් දැනෙන කතාව. දහම ඇහෙනකොට එතන වෙන කෘත්‍ය. එතන වෙන කෘත්‍යදී ඕන එකක් අපදාන. එතන වෙන කෘත්‍ය කියන්නේ මාර්ග කෘත්‍ය කියන්නේ තරගීමේ එකදී කතා ඔක්කොම කියනවා. අංකතයි අනිත්‍යයි පටිච්ච සමුප්පන් කියන දේවල් නේද? ශුන්‍යතාවේ මත්තරණ කටිච්ච සම්පන්නේ ඥානය. ඒකෙත් කිසිම දෙයක් පිටින්න ලැබ ගන්න මේක මේකයි කියන්නේ. වෙස ඒරම ලෝකෙට ඇවිත් ඒ කියන්නේ එක්ගහ. පෙරවෙන සත්‍යත් එක්කෘතියේදී මාර්ග කෘතියේදී අදාල වෙන්නේ නැහැ. ඔවත් ඉතින් සංකල්ප. තමයි කියන්නේ. ඒක හදේ එක ප්‍රඥායිකයන් කියන්නේ අපිට තියෙනවා. ගන්න වීමේ. ඔබ දෙයක් නැහැ කියලා ගන්න. ඊයොත් ඒක දුෂ්. ඒක තමයි මේ. ඔන්න ඔය ටික. තහම ඉදිනකගෙන යන්න. මොන වගේ එකක්ද කියන එක. අර මේ ඔබතුමියට සයින් නම් තේ සිත මනස විඥානය කියලා පොතක් ඒකේ PDF එකක් මේකේ group එකේ දාලා තිබුණා. ඒක අවශ්‍ය නම් කවුරු හරි ආපහු එහිමික කියවන්න. බොහොම ඉවසිල්ල තිබන්න. හරි.
එහෙම.
ඔව්. ඒකේ පේන්න ඕකේ ආපිටක් ඕනේ මේක පේන හැ. ඊට පස්සේ දහම ඇහෙනකොට පේන හැ. ඊළඟට ඒ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක භාවයට මාර්ග භාවිතේදී මේක වෙන හැටි. කියලා ඒ සිත මනස විඥානයේ බොහොම ලස්සනට උන්වහන්සේ දහමත් එක්ක පෙන්වලා දෙනවා. ඒක ටිකක් කියවන්න ඒක.
හොඳයි.
දරුවන් තරණයි.
සර්ණ ගොඩාක් පිංස.
රවි මහත්තයාව සමාවෙන්නේ මේ මට අර අනිත්‍ය ත්‍රිලක්ෂණය ගැන පොඩ්ඩක් මගේ තියෙන මන් තේරුම් අරන් තියෙන හැටි පොඩ්ඩක් විස්තර කරන්න නිකන් ඒක මට ත්‍රිලක්ෂණය මම තේරුම් ගන්න තියෙන්නේ රවි මහත්මයා දැන් ඉස්සර දැන් අපි දැන් පන්සලට ගියාම අපි මේ සීලේ පංචශීලයේ පිහිටනවා වගේ බුදුන් හාමුදුරුවෝත් ඒ කාලේ කවුරුත් ආවම ත්‍රිලක්ෂණේ පිහිටවල තියෙන අවස්සක් හුඟක් තැන්වල මට මතක විදිහට. ඉතින් ඒ විදිහට මට තේරෙන්නේ ත්‍රිලක්ෂණේ පිහිටවන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්තාම නෙමෙයි නිකන් පුතක් ගැන හැම ත්‍රිලක්ෂණේ පිහිටවනවා. ඇස නිට්ටයද රූපේ නිට්ටයද අනිට්ටයද මේම අහල මම තේරුම් අරගන්න. ඉතින් ඒ විදිහට හිතලයි මම මේ මගේ මන් තේරුම් අරගත්ත ඉතුරු ටිකක් කියන්නේ. දැන් ස්වභාව ධර්මය අනුවම ලෝකේ කියන්නේ මේ ඔක්කොම නිරුතුරුවම වෙනස් වෙනවා. ඉතින් සමහර දේවල් බොහොම හිමින් වෙනස් වෙන්නේ, සමහර ඒවා ටිකක් ඉක්මනට වෙනස් වෙනවා. අපිට උදාහරණයකට අරතොත් ඉර හඳ කියන ඒවා අපිට නිත්‍ය වගේ පේන්නේ. මත ඒවත් වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් ඔය විද්‍යාවට අනුව බලුවා. ඉතින් ඔතන ප්‍රශ්නේ වෙන්නේ
අහන්නත් හැදුවේ කොහොමද වෙනස් වෙනවා කියලා දන්නේ. විද්‍යාවට අනුව බලුවොත් තමයි ඒව අපිට අර ස්ථිර වගේ පේන ඒවා වෙනස් වෙනවා කියලා දකින්නවා. අපි ඒක දැකලා තියෙන්නේ නේද? අහලා තියෙන්නේ.
ඔව් ඒක තමයි. ස්ථිර කිසිම දෙයක් නැහැ කියලා ඉතින් අපිට දකින්නේ නම් අපිට තේරෙන්නේම තේරෙනවානේ. හැම එකක්ම වෙනස්
වෙනස් ලෝකේ තේරෙනවා. වෙනස් නොවන ඒවායින් කොහොමද තේරෙන්නේ?
ඔය ඉතින් ඒක තමයි. ඉතින් අපි වෙනස් නොවන කියලා මොකද්ද එහෙම ගන්න එක? දැන් අපි ඔය දැන් ඔය ඒකනේ විද්‍යාව කියන්නේ.
විද්‍යාව කියන්නේ මොකක්ද? ඉතින් විද්‍යාවෙන් කියන එක අපි දැකලාද කියන්නේ?
නැහැ ඉතින් ඉතින් දැක්කලා නෙමෙයි. ඉතින් ඒ මත දැන් අපි ඒව අනුවණ ඉක්කම විශ්වාස කරන්නේ නේද? ඉතින් ඒකනේ ලෝකේ
විශ්වාස කරන්නේ.
ලෝකේ මම ඒක තමයි දැන් මම තේරුම් අරන් තියෙන විදිහට කියන්නේ. ලෝකය කියන්නේම නිරතුරුවම වෙනස් වෙන ඒවා. කිසිම දෙයක් නිත්‍ය නෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ස්පර්ශයක් ඇති වෙලා අර කජ්ජනීය සූත්‍රයේ කජ්ජනීයනේ මදුපිණ්ඩික සූත්‍රයට අනුව චක්කුම් පටිච්ච රූපේච උපද්ජති චක්කු විඥාණං තින්න සංගති පස්සෝ කියනකොට ඒක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන දෙයක්. හැබැයි එතනින් ඉඳ ඒකදි වෙන්නේ ඒ ස්පර්ශය ඇති වෙලා ස්පර්ශයේ ඉපදිරා ස්පර්ශයෙන් නැති වෙන. හැබැයි විඥානය විසින් වේදනාව සකස් කරනවා. ඒක නිකන් අර අජ්ජත්ත බහිද්ද අර 11 ආකාරයට. ඒ කියන්නේ නිත්‍ය විදිහට. ඒ වේදනාව පදනම් කරගෙන පුද්ගලයා
සංඥාවක් පොඩ්ඩක් බාධා කරන්නද? අද දැන් එහාට ගියාම අමතකයි. ස්පර්ශය කියන එක ගැන ඔබතුමා කියේ මොකද්ද? ස්පර්ශය කොහොමද තියෙනව නැති? ඒකනි.
චක්කුම් පටිච්ච රූපේච උපද්දී යක් විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන එක මම දැනගෙන තියෙන්නේ. දැන් ඔය මම කටුකුන්ගේ සම්මාසිකෙන් දැනගෙන තියෙන්නේ ඒක භවකාරක රූපයක්. ඒක පටිච්ච සමුප්පන්න පුද්ගලෙක් ඒකට අඩංගු නැහැ. අදාළ මේ ඉන්නෝල් වෙලා නැහැ කියලා.
ඒක තමයි. නෑ එතන තමයි මම ප්‍රශ්න කරන්න හදන්නේ. හරි. මෙන්න මේ අහන විදිහට කියන්නකෝ. දැන් අපි ස්පර්ශය කියන එකෙන් ඒ නිසා හම්බ වෙන වේදනාව ඔකේ පුද්ගලෙක් ඉන්නවද නැද්ද කතාවට යනවා. හරි. නම් කියන්න හදන්නේ නේ දැන්. ස්පර්ශය ගැන අපි ඒක හොයන්නේ නෑ. ආ ඒක තියෙනවා ඒක මෙහෙම හිටිනව නැතිවද ඒක එහෙමම ඔයලා ඉවරයි වගේ. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව නිත්‍ය කියලා ගන්න එක තමයි විඥානේ ප්‍රශ්නේ කියලා අපි දාගන්න යන්නේ. හරි. දැන් මං කියන්නේ එතෙන්ට යන්න කලින් ස්පර්ශය කියන තැනම තව පොඩ්ඩක් විමසන්න බලන්න. මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නාං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යන් වේදේති තන සංඥානාදී. ඒකනේ ඔබතුමා ඔය දිගට කියන්න හදන්නේ. සංකාර වෙනකන් යනවා. හරි. දැන් මෙන්න මෙතන විමසන්න. ඊළඟට මදුපිණ්ඩික සූත්‍රෙම කියනවා චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති අස්සපඤ්ඤාත්‍යා පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති. ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඤ්ඤාණය ඇති කල්හි අස්සපඤ්ඤත්තිය පනෝනවාය කියන එකක් විද්‍යමාන තානමේතං විජ්ජති. මොකද්ද අස්සපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති? අස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන. හරි.
ඔක්
වෙනකොටද ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඤ්ඤාණය ඇති කල්හි ඒකම අදුපින්දික සූත්‍රෙම ඊළඟ ඡේදෙට යනකොට ආයතන හයකම කියලා ආයේ ඊළඟ ඡේදෙදි කියනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඇස නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි අසපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති इति නේතන්ටාණං ඉච්ඡති. නේතන්ටාණං ඉච්ඡති විද්‍යමාන වෙන්නේ දකින්න බෑ. මොකද්ද අසපඤ්ඤත්තියක් පනව ගන්නවා කියන සිද්ධිය.
ඔව්.
අසපඤ්ඤත්තිය පඤ්ඤාපෙසති නේතන්තාන විච්ඡති මන මොන වෙලාවේද? චක්කුස්මින් අසති රූපේ සති චක්කුඥානේ අස.
ඔව්.
ඒකට බලන්න ඔන්න ඔක තමයි නිදානේ. ඇයි නිදානේ? ඇසේතිකල්ලි රූපේතිකල්ලි චක්කු විඥානේතිකල්ලි පස්සපඤ්ඤත්තිය සංඥාපෙසතිති කාණ මේකන් ඊළඟට ඒක කියවලා බලන්න. ඊළඟට කියනවා පස්සපඤ්ඤත්තිය සති ඒ පස්සපච්ච වේදනා කියන ප්‍රඥප්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමානයි කියලා. හැබැයි ඒ පස්සපඤ්ඤත්තිය තියෙනකම් පස්සපඤ්ඤත්තිය සති ඇතිකල්ලි දැන් මොකද්ද මේ පස්සපඤ්ඤත්තිය? අක්තයි ඉස්සලාර අර බ්‍රහ්මජාල සූත්‍රය තදපි පස්සපච්චයා කියලා කටුකරුන් දෙය හඳුරුවම පෙන්නනවායි. බලන්න. පත් ස්පර්ශය ප්‍රත්‍යින්. මේ කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන ප්‍රඥප්තිය විද්‍යමාන වෙන හැටි විද්‍යමාන නොවන හැටි කියනවනේ. ඔන්න ඔකන තව ටිකක් වෙනසක්. මොකද්ද මේ? ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥාන ඇති කල්හි එක කතාවක් කියන ඇස නැති කල්ලි රූප නැති කල්ලි චක්ක විඥාන නැති කල්ලි කියලා තව කතාවක් කියනවා නේද?
ඔව්.
එතන මේ මස්මින් සති එකයි මස්මින් අසති එකයි නේද කියන්නේ?
ඔව්.
ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නහොති කියන දෙකක් නේද ඔය කියන්නේ දැන්?
ඔව්.
එතකොට ඒ පස්සපඤ්ඤත්තිය පනවනවා කියන සිද්ධිය විද්‍යමාන වෙන්නේ ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්ඤ්ඤාණ ඇති කල්ලි. මොකක්ද මේ 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 ඊළඟට අසති කියලා කියන්නේ? ඒ දකින්න නැති වෙලාවක් ගැනද කියන්නේ, දැකීම ගැනද කියන්නේ?
නෑ දකින්න නෑ. දැන් මම හිතන්නේ දැන් මට ඇහක් නොතිබුණා මම හිතමු ඇස් පියාගෙන ඉගෙන හරි එහෙම අවස්ථාවක් ගත්තොත් ඉතින් වෙන්නේ නෑනේ එහෙම එකක්.
ඒ ඒ ඔබතුමා යනවා ওই දැකීම සිද්ධ නොවන වෙලාවක් ගැනයි කියන්නේ.
ඔව් ඔව් ඔව්.
දැන් මදුපිණ්ඩික සූත්‍රයේ හොඳට කියවන්න. මේ දැකීම කියන සිද්ධියමයි මේ විස්තර කරන්නේ. මොකද ඇසීම කියන සිද්ධිය ඔය විදිහටම වෙනම විස්තර කරනවා. නැත්නම් අපිට හිතන්න පුළුවන් නේ අහනකොට දැකීම වෙන්නේ නැහැ නේ. අන්න ඒ වෙලාවේ තමයි ඔය අසති කතාව කියන්නේ. එහෙම යන්න බෑ. දැකීම කියන සිද්ධියම දෙකක් වෙන්නන්නේ. පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි සති එකයි අසති එකයි. හරි. අපිට හිතනවා මේ මේ ඇස නැති කියන්නේ මේ අර නිින්ද ගිහින් තියෙනකොට නැත්නම් අන්ධ කෙනෙකුට. නෑ එහෙම එකක් නෙමෙයි. මේ දැකීම කියන සිද්ධිය යථාභූත ස්වභාවය වෙන්න. ඇයි
ඒක පැහැදිලි වුණේ නැම මට නම්.
ඒක තමයි මම මේ එතන තව විමසන්න කියලා මම මේ කියන්නේ. ඔබතුමා අර යන ටික ස්පර්ශයෙන් පස්සේ කතා ටික අපිට ওই විදිහට කියන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් පෙන්නන්නේ මොකද්ද? ස්පර්ශය ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධයයි කියන අන්න ඒ පැත්ත. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධය මොකද්ද? අනිත් ඒවා කොහොම අපි ස්පර්ශය නිසා වෙන කතන්දර. ඒ ටික තමයි අර තද පිපස්සපච්චයා කියලා කියන්නේ. අපි හොයන්නේ නැහැ මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? හැබැයි ඒක දැක්කොත් තමයි සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට ඔත්තන මදුපිණ්ඩික සූත්‍රයෙන්ම බලන්න ඇයි මෙහෙම කිව්වේ මේ දකින් නැති වෙලාවක් ගැනද අසති කියලා කියන්නේ? එහෙනම් ඇයි ඇහැ ගැන කියන්නේ? එතන කන ගැන කිව්වේ නැත්තේ මොකද? ඒකත් අසති. නේද?
එහෙමයි.
බලන්න මේ දැකීම ගැනමයි මේ විස්තර කරන්නේ. දැකීමේ අර ඒක දෙපැත්ත හට ගන්න පැත්තයි හට නොගන්න පැත්තයි කියන එක මේ දැකීම කියන සිද්ධියත් එක්කයි මේ පෙන්නන්නේ. ඒතර එතනම තේනවා අර පස්සපඤ්ඤත්තිය පඤ්ඤාපෙසති ඥානමේතං විජ්ජති කියලා එකකුයි. අසපඤ්ඤත්තිය පඤ්ඤාපෙසති නේතං තානං විජ්ජති එලක කුයිදකකුත් වෙනවා. අපිට බලන්න මේ මෙන්න මේ දර්ශනය කියන්නේ ඇස කියන එක තියෙන්නම ඔය තව තැන්වල ඔබතුමා අහලා කියන්නේ ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා.
ඒ
ඔව් ඇස කියන එකක් තියෙන්න ඕන අවිද්‍යාව එක්ක. නොදන්න කමත් එක්ක. හරි.
ඔව්.
ඒකට මෙන්න මේ නොදන්නකමයි යෙදෙනකොට ඇස තියෙන. රූප තියෙන, චක්කුඥානය තියෙන, ආන පස්සපඤ්ඤාතිය පනව ගන්නවා කියන එක දැන් හිටියම. හැබැයි ප්‍රඥාව යෙදුනොත් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඇස කියන කතාව
ඔතන ගමහත් දැන් තව මට ඔතන තියෙන ප්‍රශ්නයක් තමයි දැන් පටිච්ච සමුප්පාදේ ගත්තොත් අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප වල නාම ධර්ම වල තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඊට පස්සේ නාම රූපපත්‍ය සලායතන සලායතනපත්‍ය පස්ස එතන තියෙන ස්පර්ශය ඔය ස්පර්ශ දෙකේ මොකද්ද ඔය ඔතන අපි කතා කරන්නේ ස්පර්ශය
එතන හොඳට තේරුම් ගන්න ඒ පරියාය නාම රූප පත්‍ය විඥානං කියන එක නැත්නම් නාම රූප පත්‍ය සලායතනං කියනකොට එතන ඒ පටිච්ච සමුප්පන්න බව පෙන්වන්න. හරි.
ඔව්.
පත්‍ය විඥානං හරි නැත්නම් විඥාන පත්‍ය නාම රූපං කියලා ගන්න පුළුවන්. ඊළඟට නාම රූප පත්‍ය සලායතනං කියන එක. හරි.
ඔව්.
ඊළඟට තව පරියායක් තමයි නාම රූපෙන් කියන්නේ නැතුව මම කියන්නම් සලායතනෙන් කියමු. සලායතන කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපි කියනවා ඇස කන නාසය දිවකය මන කියලා හයක් නේ. ඒකට කියන්නේ ඒ සලායතන විභංගය. ඒ කියන්නේ සලායතන කියන කරුණ අරන් වෙනම කඩලා පෙන්නනවා.
සලායතන කියන්නේ දෙකම දෙකම තියෙනවනේ නේද? ඇහැයි රූපයයි දෙක. ඒකද
මේ නෑ මම මේ කියන්න හදන්නේ ඔතන පරියායන් දෙකක් කියලා. ඒ දෙක කලවම් කරගන්න එපා. දැන් පටිච්ච සමුප්පන්න න්‍යාය පෙන්නනකොට කියන්නේ නාම රූප පත්‍ය සලායතන. හරිද?
හරි.
සලායතනේ මොකද්ද කියලා කෙනෙක් අහනකොට ඒක විග්‍රහ කරන්නේ මේ අර ඒ කඩලා පෙන්නනවා. ඒ කඩලා පෙන්නනවා කියන්නේ පටිච්ච සමුප්පන්න න්‍යාය පෙන්නනවා නෙවෙයි. එකනවා මේ ඇතිකලි මේ වේ කියන කතාව නෙමෙයි මේ සලායතන කියන්නේ ඇහැ කන නාසය දිවකය කියලා මේ හයක් වෙන්නේ. නාම රූප පත්‍ය සලායතනන් එක්ක තමයි පටිච්ච සමුප්පන්න න්‍යාය කතා කරන්නේ. හරි. මේ වගේ තේරුම් ගන්න නාම රූප කඩලා පෙන්නකොට අපි ওই වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ඊළඟට විඥාන වෙන නැත්නම් රූප වෙනම දානවා. අතර මහා ධාතුයි උපාදාය රූපයි. ඒකේ විභංගය ඒකයි පටිච්ච සමුප්පන්න න්‍යායයි කියන්නේ දෙකක්. හරි. ඒක දැන් අපේ අනවදස් සම්ඳුරෝ ලස්සනක් වෙනවා. දැන් වාහනයක් කියන එක අපි ගමන් කරනවනේ. දැන් ඔන්න කොළඹ ඉඳන් නුවරට වාහනෙන් යනවා. හරි. එතකොට දැන් වාහනේ කියන එක කඩලා ගත්තොත් ඕකේ තියෙන එන්ජිම තියෙනවා රෝද තියෙනවා මේ අරව මේවා එක කෑලි තියෙනවනේ. දැන් වාහනේ කෑලි කියලා ඒක හරියට අර විභංගය වගේ. හරි. රෝද තියෙනවා අර මේ රෝද කරකිනවා. මේ රෝද කරකිනවා කියන්නේ යනවා කියන එක. එන්ජිම කරකිනවා කියන්නේ යනවා කියන එක. නෑ. ගමන් කරනවා කියනකොට ඒක වෙන කතාවක්. මම කොළඹ ඉඳන් නුවර යනවා කියන එකයි වාහනේ මේ කොටස් ගැන කතා කරන එකයි දෙකක් නේ.
ඔව්.
අන්න ඒ වගේ ඔතන තියෙනවා අර අපිට ටිකක් අල්ලන්න අමාරු ඒ පරියායන් දෙකක් තියෙනවා. කොට මේකත් මං හිතන්නේ ඔය සිත මනස විඥානේ පොත මං අර කියවන්න කිව්වේ ඒක පුළුවන් නම් කියවන්න ඒක PDF එක අරන් හරි බලන්න. ඕකේ තියෙනවා ඔක ගොඩක් විස්තර කරලා. දැන් ඔන්න ඔය අපේ තියෙනවා අපි දහම හොයනකොට අපි අර පරියායන් කීපයක් නිකන් එකට දාගන්නවා. ඒ එතකොට මේක මේ අර ඒ දහම් කරුණ මතු කරගන්න අමාරුයි. එක එක පරියායක් එක තමයි ඒක විමසන්න
ඕනේ. ඒ ඇත්තටම සල්නාත් පරියාය කියන එක ඇත්තටම තේරුම් මොකද්ද? මට ඒකත් තේරෙන්නේ නැහැ
ඇත්තටම. ඒක තමයි ඒක මටත් හරියට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කෙනෙකුට දහම දේශනා කරන්නේ ඔන්න එක පැත්තකින් මොකක් හරි පෙන්නගෙන යන. එයා බලන ඒ එතන වතු කරන්න හදන පරියාය එක තමයි අපි ඒක විමසගෙන යනවා. ඒකට අපි දන්න තව කැලලක් වෙන තැනකින් දහම් වෙන පරියායක් ඔතෙන්ට එකතු කරන්න ගියොත් ඒක මේ අර ඒ දෙකම වෙන්නේ නැහැ. ඔබ මම එක සාමින්හන්සේ නමක්ගෙන් අහනකොට මට උපමාවක් කිව්වා. ඔබතුමා පුළුවන් නම් ඒකෙන් තේරුම් ගන්න. අර ඉස්සර අර පොඩි ළමෙක්ගේ දැඟලිල්ල නවත්තන්න බැරි වෙනකොට තාත්තා දෙනවා මෙයාට වැඩක් දෙන්න ඕන කියලා. අර ලෝක සිතියමක් ඉරලා දෙනවා මෙන්න මේක හදන්න කියලා. මේක ඉතින් මේ පොඩි ළමයා ලෝකේ ගැන දන්නේ නැහැ නේ මොකක්වත්. මේකනම් ඔය පැය ගානක් හදයි කියලා. හැබැයි මේ පොඩ්ඩක් ගිහිල්ලා ආපහු එනකොට මෙයා හදලා ලෝකේ. තාත්තටත් පුදුමයි. ඒක හැදුවේ කොහොමද කියලා නේ මේ කතාව අහලා ඇති. පොඩි ළමයා කියනවා රටවල් ගැන දන්නේ නැහැ. අර එහා පැත්තේ මිනිස්සෙක් හිටියා මං එයාගේ රූපේ හැද. මේක අනිත් පැත්ත හරෝලා තමයි මේ තියෙන්නේ කියලා. හරි. දැන් ඔන්න ඔය කතාවෙන් මේ හැඟීම ගන්න බලන්න. ඒ ළමයා ඒ චිත්‍රය හදද්දි අර මිනිස්සයාගේ කෑලි ටිකකුයි ලෝකේ කෑලි ටිකකුයි එකට දාන්න ගියොත් ඔය වැඩේ කරන්න පුළුවන්. දැහැනි. ඒකට අර මිනිස්සයා හදනවා කියන එක එක පරියායක්. ලෝකේ හදනවා කියන එක තව පරියායක්. ඔය දෙක කලවම් වුණොත් එහෙම දෙකෙන් එකකටවත් යන්න බැරි වෙනවා. ඔන්න ඔය වගේ දෙයක්. හැබැයි ලෝකේ ගැන දන්න කෙනාට ඒ ලෝකේ පැත්තනොත් සිතියම හදන්න පුළුවන්. එයා මනුස්සයාගේ කැලේ ඔකට කලවම් කරන්න ගියොත් ඒ වැඩේ කරන්න බෑ. හරි. එතකොට ඒ අහන කෙනාට එක පරියායකින් තමයි ධර්ම දේශනා කරගන්න යන්නේ. එතකොට ඒක ඒ පරියායෙන් විතරක් ඒක හොයාගෙන යනවා. අපි දන්න අනිත් ඒවා උතෙන්ට දාන්න ගියොත් එහෙම ලොකු පටලැවිල්ලක් වෙනවා. ඒකෙන් කියන්නේ ඒ අනිත් පරියායන් හොයන්න එපා කියන එක නෙමෙයි. ඒව හොයනකොට ඒ පැත්තෙන් අහන. ඇයි මේක තිබ්බේ? ඇයි මෙහෙම තිබ්බේ? කියන එකත් එක්ක. ඔන්න ඔහොම සංසිද්ධියක් තියෙනවා. ඒක අර අපිට එකපාරට නොපෙන්වනවා. හරි? ස්කන්ධ ධාතු ආයතන ඔහොම එක එක පරියායන් වලින් දේශනා කරනවනේ නේද?
ඔව්.
ඔක්කොම එකට දාලා බලන්න බෑ. අපි ඒ කෙනෙකුට ගෝචර වෙන්නේ එක පරියායයි. ඉතින් හොයාගෙන යනවා. හරි. ඒකෙන් කියන්නේ අනිත් ඒවා ඉගෙන ගන්න එපා කියලා. හැබැයි ඒවා එකට දාගන්න එපා. ඒවා වෙන වෙනම ඒ පරියායෙන් විමසන්න පුරුදු වෙන්න ඕනේ. මේක ටිකක් හිමීට බලන්න. ඔබතුමා දැන් මට ඕන උනේ අර අස්සය නිසා මේ වේදනාව කියන එකේ මම රින්ගන කතාව එක්කම පස්සේ ඇති උනේ කොහොමද කියලාත් හොයන්න. මම දැන් මජ්ජේ සූත්‍රය එහෙම හොඳට තියෙනවනේ නේද? පස්සේ කාන්තයක්, පස්ස සමුදේ තවාන්තයක්, පස්ස නිරෝධේ මජ්ජේ කියලා.
එහෙම.
ඒ කතාවේදී වේදනා කතාවක් නෙවෙයිනේ. ඊළඟට ඒ සම්මා දිට්ඨිය කියන එකේදී මම ඉස්සෙල්ලත් කිව්වා. පස්සේයි පස්ස සමුදේයි පස්ස නිරෝධේයි දන්නවනම් අන්න ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ. නේද? එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රෙම තවසරයක් පොඩ්ඩක් කියවන්න. ඇයි මේ මොකද්ද මේ චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඥානේ අසති කියලා කිවි. සති අසති. ඔක හොඳට ගැලපෙනවනේ මේ ඊමස්මින් සති ඉදන් හොති ඊමස්මින් අසති ඉදන් නහොති කියන. ඒ ධර්මතාවය. එතකොට මේ දකින් නැති වෙලාව ගැනද අසති කියලා කිව්වේ. ඒක වෙන්න බෑ මොකද මේ ආයතන හයේම ඔය කතාව කරනවා වෙන වෙනම. ඒකට එකක් ඉවසිල්ලෙන් මේ මදුපිණ්ඩික සූත්‍රය අරන් තවසරයක් බලන්න. හරි?
එහෙමයි.
ඔබතුමා කියපු කතාව හරි ස්පර්ශයෙන් පස්සේ කියන කතා ටිකට ස්පර්ශය නිසයි වේදනා පස්සපච්චා වේදනා. යං වේදේති සංසංජානා කියන්නේ එතෙන්දි අර යං වේදේති කියනකොට පුද්ගල හැඟීමෙන් රිංගෝණ ගතියක් කියන. එතකන් එන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව කියන පැත්තනේ. යම් වේදේති කියනකොට නිකන් යමක් විඳීද
එතකොට නිකන් අර පුද්ගල හැඟීම රින්ගන ගතියක් තියෙනවා එතන
නේද? ඒක තමයි මම අදහස් කරන්නේ.
මං කියන්නේ ඒක එක්කම ඊට කලින් ටිකක් හොයන්න කියලා. හරි?
එහෙමයි
එහෙමයි. හදයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බුක් ගොඩක් පිං.
තව ගැටලු තියෙනවද කාට හරි?
මහපුණ්‍යසුත්‍රය අර තියෙනවනේ අර මේ පංච උපාදානස් කන්දේට හේතුව මේ ඡන්දය කියලා.
ඔව්.
දැන් නිකන් අපි මේ දැන් මම නිකන් මේක පැහැදිලි කර ගන්න අහන්නේ දැන් අර දැන් අපි දැන් ඇත්තට සිහිය නැති සිහිය තියෙන වෙලාව සහ නැති වෙලාව කියලා සිහියෙන් අපි නිකන් දැන් අපි ටිකක් සිහිය වඩන විදිහට භාවනාවක් කරන්න ගමන් ඉන්නවා කියලා හිතමුකෝ. මේ කියන්නේ ඉන්න දැන් මොනවා හරි සද්දයක් ඇහෙනවා නම් ඒක සද්දය අපි ධර්මය අනුව පොඩ්ඩක් කියන්නේ ඒක දිගට යන්න දෙන්නේ නැතුව අනිත්‍යයි කියලා හිතුවොත් දිගට යන්නේ නැහැ නේද ඉතින් එහාට. ඉතින් අන්න ඒ වගේ ඡන්දමූලිකා කියන එක මේ සිහිය දිනනාවට ඒ කැමැත්ත බලන්න තියෙන කැමැත්ත හින්දා බලනවා කියන එකද උතර කියන්නේ. එතකොට දැන් ඒ වගේ ඇහෙන එකක් වුණත් අපිට සිහිය අපි ඇහුවොත් ඇහෙන්නේ අපි ඇහුවොත් ඇහෙනවා කියන එක නෙමෙයි. ඒක අහන හින්දා ඡන්දේ උපදිනා වගේද? ඒ වගේ
ඒකයි ඇති නෑනේ
බලන නිසායි පේන්නේ. අර අපි බලනවානේ බලනකොට මේ කැමැත්තෙන් බලනවා කියන එක වගේ නේද? දැන් සිහිය නැතුව බැලුවොත් කො මේ ඒක කතන්දරේ වෙනස්. සිහිය අපි දැන් මේ වෙලාවේ සිහිය තියෙනවා කියලා හිතමු. අපිට සිහිය කියන්නේ මේ වෙන විදිය දකින සිහිය ටිකක් ලැබෙන මොනසෙක් කියලා හිතමු. එතකොට
අපි සිහියට මත්තන් තියෙන අපිට හිතමු අන්න දැන් අහගෙන ඉන්නවා
කියලා අපි සිහියෙන් ගන්නවා. අන්න දැන් දකින්නවා කියලා සිහියෙන් ගන්නවා. එහෙම ලෙවල් එක දැන් මේ බණ කියන එකත් මේ අපිට ඕනෙ හින්දා මේ අහන ඕමනින් කරන දෙයක් නේද? එකමත්ත. එතකොට එහෙම නේද? ඒ වගේ එකක් නේද එතන කියන්නේ?
ඒ සිහිය දහම ඇහුණක් නැතත් ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේද? දැන් කරන වැඩේ මොකක්ද කියලා සිහිය තියාගන්න. ඔන්න මම දැන් ඇවිදිනවා. අනේ දැන් කනවා. අනේ ඔළුව පීරනවා. එහෙම සිහිය තියන්න පුළුවන්. ඒක පේනවා නේද ලෝකෙට අයිති සිහිය කියලා.
ඔව් ඒක හරි.
මොකද ඔක කරන්න දහමක් ඇහිලා දැකලා තියෙන්න ඕනේ
නෑනේ.
මේ සිහිය පවත් ගන්න පුරුදු කරගන්න. ඒත් ඒ සිහියයි ඊතර වෙන දර්ශනේ බොජ්ජංග ධර්මයක් විදිහට යෙදෙන සති සම්බොජ්ජංගයයි කියන්නේ. සති සම්බොජ්ජංගයට එන්න නම් දහම ඇහිලා ගන්න ගන්න දකින කෙනාටයි ඒක. මේ ඔබතුමාගේ ස්පීකර් එකේ එකෝ එකක් එනවා නේ. සද්දෙත් එක්ක. එතකොට මේ කියනක මට සිහිය පිහිටන්න පුළුවන් කමකුත් තියෙනවා. මම කියන එක නොයදෙන ඉතර වෙන දර්ශනේ යමු වෙන සිහියකුත්
තියෙනවා.
ඒ ඉතර වෙන දර්ශනේ සිහිය එක තමයි ඡන්දමූලිකා සබ්දේ ධම්මා කියන එක. එහෙම නැත්නම් ඔය මානසිකාර සංවා සබ්දේ ධම්මා. අස්ස මූලිකා සබ්දේ ධම්මා. සියලු ධර්මතා. ඡන්දේ නිසයි ඡන්දස්ති ඒ ඡන්දය කියන එක දහම මේ ඔබතුමාගේ මේ මයික් එක මියුට් කරන්න පොඩ්ඩක් මේ මේක සද්දය එන ඡන්ද මූලිකා සබ්බේ ධම්මා දැන් පංච උපාදානස්කන්ධය ඡන්දය නිසයි කියන එක දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා ඒ ගැඹුරු ධර්මතාවයක් දැන් ඔය ආහාර සූත්‍රේ පුත්තමාංස සූත්‍රේ හත් මේවා මම හිතන්නේ පෙන්නන අර තණ්හා පැත්ත විස්තර කරන මහා තණ්හා සංකේතේ තණ්හා ජාලිනීතේ ඒවයි පෙන්නනවා දැන් අපි අපිට හිතෙන්නේ තියෙන දෙයකට අපි තණ්හා කරනවා කියලානේ ආහාරය තියෙන්න ඕන අපට තණ්හා කරන්න ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තණ්හාව නිසායි ආහාර කියලා තණ්හාව තමයි ආහාර ගෙන ආහාර තමයි සත්වය ගෙන කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන අපිට ඕකේ අනිත් පැත්තනේ පේන්නේ සත්වය ඉන්න ඕන ආහාර තියෙන ආහාර තියෙන්න ඕන තණ්හා කරන ඒ ලෝකය අදගෙන මේ ඊතර වෙන දර්ශනයේදී එන්නේ තණ්හාව නිසායි ආහාර ආහාර නිසායි සත්වභාවය අනහම ටිකක් උඩු යටිකුරු වෙන ගතියක් තියෙනවා ඒ අර බලන නිසායි පේන්නේ කියන එක අපිට නිකන් හිතා ගන්න බෑ මේ ක්‍රියා හයම මේ ආයතන හයම
අමන නිසායි පේන්නේ කියන එක හිතා ගන්න බැරි වුණාට දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි බලන නිසා රූප කියන ඒක බලන බලන්නේ අපි අපිට කැමැත්තෙන් බලන නිසා තමයි අපිට පේන්නේ. පේන්නේ කියන එක ඉතින් ඒක දැන් සාමාන්‍ය ලෙවල් බුදු දහම ඇහිච්ච මිනිස්සෙකුට මේ තේරෙනවනේ. තේරෙන ලෙවල් එකක් තියෙනවනේ දැන් මොනවත්
මොකටද අපි දැන් ඔය වට පිට බලනකොට අපි කැමති උනත් නැති උනත් අපි මොකක් හරි තියෙන හින්දානේ අපිට තේරෙන්නේ කියලානේ අපි
හිතන්නේ. නෑ එහෙම එහෙම හිතන ගැතිය වගේ ගැතියක් තියෙනව නේද? අපි මේ ඇත්තටම අපි බලන නිසා මේ පේන්නේ එක මෙහෙමනේ දැන් මේ ඇත්තම රාගේ ඡන්ද මූලිකා කියන හින්දම තමයි පේන්නේ. පේන්නේ නැත්තම් බලන්න දැන් අපි බත් කනවා කියලා එතකොට ටීවී බල බල එතකොට බත් වල රහ දැනෙනවද නැහැනේ එතකොට
නැහැ මෙහෙම එකක් නැතන අර අවධානය යොමු වෙන්නේ නැති හින්දානේ දන්නේ අපි අවධානය ගන්න ඕන අවධානය යොමු වෙන එකක් එක්ක
අන්නේ හරි දැන් අවධානය යොමු කරනවා කියන්නේ අපි ඡන්ද මූලිකට මට තේරෙන්නේ නැති මම කියන්නේ අවධානය යොමු කරනවා කියන්නේ ඡන්දය කියන එක කලවම් වෙලා ඒක
ඔව් හැබැයි එහෙම එහෙම ගත්තහම පොඩි අඩුවක් වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ අපි අවධානේ යොමු වන ටිකනේ අපි දන්නේ. එතකොට මේ ඒ දන්න ටිකෙන් විතරයි එතකොට කෙලෙස් ඇති වෙන්නේ. එහෙම ගත්තහම. හරි. ඒ වගේ තැනකට යන්න පුළුවන්ද? ආයතන යාකාරීත්වය කියන එක තියෙන්නේ අපේ අවධානය යොමු වුණොත් විතරද? ඒ කියන්නේ අර කතා කරන්නේ දැන් අන්න අපිට ඔතෙන්දි තමයි හිතන්නේ අර දැන් සද්දයක් ඇහෙනකොට තමයි කන උපදින්නේ කියලා. සද්ද ඇහුනේ නැත්නම් කන ඉපදිලා නැහෙනි වගේ තැනකට යනවනේ.
නෑනේ
එහෙම වෙන්න බෑ.
එහෙම ගන්න බෑනේ දැන් කන කියන එක නිත්‍ය විපරණාම අන්‍යතාභාවී ධර්මයක්නේ එතකොට දැන් එහෙම ගන්න බෑනේ
ඒ ධර්මතාවය දකිනකොට සිද්ධියයි
ඔව්
ඒර මුලින් මේ අවධානය ගියොත් විතරයි ඕක තියෙන්නේ කියන කතාවේ ඒක ඉතිපැත්තයි අර ඊට පස්සේ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ සත්‍ය වෙන හින්දා නම උපදිනවා නෙමෙයි සද්ද තිබුණත් නැතත් සද්ද ගැන කතා කරන්න පුළුවන් උනේ කනක් තිබුණ හින්දා කියන ධර්මතාවය.
ඒ ටික දැනගෙන ඉන්නවා.
ඒ ටික දැනගෙන ඉන්නවා.
ඒ ධර්ම
නැත්නම් යනවා අර ඒ සිද්ධියටයි මේක ඉපදුනේ කියන එක. අනිත් වෙලාවට මේක නැහැ කියන එක. ඒ ඇතනත කතාව දෙකම ලෝකෙ එකයි තියෙන කියන එක තේරුම් ගන්න. ඡන්ද මූලිකා කියන එක කියන්නේ ලෝකය හටගන්නේ.
හරි.
ලෝකේ හටගන්න හැටි ලෝකෙන් එතර වීමයි එකයි. ඒ කියන්නේ ඒක ප්‍රඥාවේ දැක්මත් එක්ක කතා කරන්න ඕනේ.
දැන් අපි දැන් ටිකක් ධර්මය අහලා තියෙන නිසා මේ මම දැන් ඕක සම්බ ගියහම ඉතිච්චක් තමයි අර මං කිව්වේ ඡන්දේ අපි 100 තියෙනවා කියන්නේ ඡන්දේ කලවම් වෙලා තමයි මේ තේරෙන්නේ. එහෙම දෙයක් කියන්නේ මේ වැටහෙන්න ගන්නවා මම දැත්තට පොද.
දැන් මට තේරෙනවා දැන් ඔබතුමාට මේක තේරෙන්න පුළුවන් යන අහගෙන ඉන්න කෙනෙක් ඕක අනිත්‍යත් ගන්න පුළුවන් ඉතින් මම මතක් කරන්න. අර ගැඹුරු දෙයක් කතා කරනකොට අර ඒක සමන් ඉන්න ලෝකෙට අයිති පැත්තෙන් ගලපන්න ගියොත් එහෙම වෙන වෙන අදහසක්. ඡන්ද මූලිකා කියන එක හරි අමාරුයි දැකින්න. ඒ කියන්නේ ඒක ප්‍රඥා විදක්මක් වෙනවා. මේ යමක් ගැන කතාව එන්නෙම ඡන්දේ. ලෝකය ගැන කතාව එන්නෙම යමක් කියන සිද්ධිය ඡන්දයක් එක්ක. එතකොට ඒක ඒ අනිත්‍ය දර්ශනෙත් එක්ක කතා කරන්න ඕන එකක්. ඒක يعني ඒක අතරින් ඥානෙත් එක්ක කතා කරන්න ඕන එකක්. නිරෝධයේ දැක්ම නැතුව ඔය කතාව කරන්න බෑ. සම්මා දිට්ඨියේ භාවිතයත් එක්කයි හරියට වැටහෙන. ප්‍රඥා භාවිතය. හරි. ඒක අර සතර අදිෂ්ඨානයේ ඉන්නේ ප්‍රඥා අප්‍රමත්තත් ප්‍රඥාවේ
අප්‍රමාදය.
ඒකත් එක්ක තමයි ඇත්තටම ඔය ඇයි ඡන්දය නිසයි පංච උපාදානස්කන්ධය. එතකොට අපි කියන්න යනවා මේ පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය ඡන්දේ නැතුව තියෙන්න පුළුවන් කියලා. එහෙම කියලා නැහැ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නව කඥනීය සූත්‍රයට එහෙම ගියොත් ඔපත්ත අහුවෙනවානේ. උප්පණේටයි රූපේ කියන්නේ. ප්‍රතිති කෝබික්ක විස්ම රූපං කියන. දැන් ඒ රූප කියන්නේ ඒ ගැඹුරත් එක්කයි ඔය කතා කරන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන්නේ තියෙන දේවල් වෙනම ස්කන්ධ විදියට තියෙන අපි අල්ලගත්ත ස්කන්ධ වලද්ද තියෙන පැත්තෙන් නෙවි. ඒව ගැන කතාව එන්නේ නැහැ. ඒකවත් හදෙන්නේ නැහැ ඕනයි ඡන්දය. ඒකයි මං කියන්නේ ආහාරවලට සංහා කරන කතාව නෙවෙයි කියන්නේ. ආහාරයි ආහාරයි කියන ධර්මතාවයක් මං
කියන්නේ. ඒක හරි ඒක හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ අපි විදිහට දැන් ඔය ලෙවල් එකක් තියෙනවා කියලා හිතමු. දැන් මේ බාහියට හරි මානකවත්ත හරි කියනවනේ මානකවත්ත කියලා කියමුකෝ. ඒක මේ දැකීම විතරක් වන්න කියනවනේ. එතකොට දැන් ditthya ditta නැත්තම් භවිෂ්‍යති. එහෙම කියනවනේ. එතකොට එහෙ දැන් අපි දැන් ඔය විදිහට මේ ඡන්දමූලිකාවෙන් තමයි අපි දකින්නේ. හැබැයි එතකොට අපි තණ්හාවේ යෙදිච්චින්ද යෙදිලා ඉවරයිනේ. කියන්නේ දැකලත් ඉවරයි, වෙලත් ඉවරයි, ඔක්කොමත් වෙනවා. මම හිතන්නේ හැබැයි හික්මෙන්ද කියනවා. එතකොට ඒ හික්මෙන්ද කිව්වහම දැන් එතන හික්මීම ලෝකෙට අහුවිච්ච හික්මීමක් නෙවෙන්නේ. දිට්ඨ මතම් භවිෂ්‍යති කිව්වහම ලෝකෙට අහුවිච්ච හික්මීමක් වෙන්නේ එතන.
ඒක බලන්න ඔව් දැන් කාලකාරාම සූත්‍රේ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ දැකීම විදිය තමයි දැකලා මෙන්න මෙහෙම දැකීම ගැන කියන්නේ. ඒ අපාබුද්ද සූත්‍රය. අපට දැකීමෙන් තොරව දැකපු දේ කතා කරන්න පුළුවන්ද? දැකීමෙන් තොරව නුදුටුවක් ගැන කතාවක් එන්නේ. දත්ත බන් දැකීම විදිහටම දැකලා ඉත්තං නමඤ්ඤත දික්ක කියලා මඤ්ඤණාවක් නැහැ. ඉත්තං නමඤ්ඤත නුදුටුව කියලා එහෙම මඤ්ඤණාවකුත් නැහැ. ඒකයි බලන්න ඒවයි ඒ දික්ක
අදිට්ට කියන මඤ්ඤණා නේ නෑ මඤ්ඤති මඤ්ඤණාව වෙන්නේ නැහැ. ඒක දැකීම මේ වගේ කියලා විස්තරයක් නෙමෙයි. දැකීම බොරුවක් දැකීම වෙන්න බැරි දෙයක්. එහෙම කතාවක් නෙවෙයි. ඒ මඤ්ඤණාවම එන්නේ නැහැ. නෑ මඤ්ඤණා. ඒ පැත්තට එන්නේ දැකීම විදියට හරියටම දැක්කහම. ඒක අපිට මේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රඥායි භාවිතය.
දැකීම කියලා මඤ්ඤණා වෙන්නේ නැති එක නේද මේ පොයින්ට්.
ඊට අපිට දැකීම මෙන්න මෙහෙමයි දෙය දෙට්ට මත්තන් උනහන් කියලා විස්තරයක් තියෙනවා. ඉතින් ඒ ආයි මඤ්ඤණා වෙන්නේ. දැකීම කියන මඤ්ඤණා නෑ මඤ්ඤති කියලා නේ කියන්නේ. දුටුව නෑ මඤ්ඤති. නොදුටුව නෑ මඤ්ඤති. බලන්න.
ඒක හරි. ඒක තියෙන
පාලකාරාම සූත්‍රය. පාලකාරාම සූත්‍රය කටුකුරුන් දෙවියන්ගේ මනසේ මායාව පොත. ඒ ලොකු විස්තරයක් තියෙනවා. මනසේ මායාව මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත.
අර අර අතර වෙන්නේ එතකොට දැකීමේ මඤ්ඤණා වෙන්නේ නැති එක නේද?
අන්න ඒක නෑ මඤ්ඤති කියන එකෙන් ඔක ටිකක් හොයන්න.
ડોક્ટર සමාවෙන්න මේ අසංගමත්ම පොඩ්ඩක් පැහැදිලිව කතා කරන්න ඔය ටික ලං කරලා මේ ඔබතුමා කතා කරන්නේ පැහැදිලි නෑ. ડોક્ટર කොහොම උත්තර දෙනවද දන්නේ නැහැ ඒක මං හිතන්නේ. ඒකෙන් තමයි චන්ද මූලිකා කියන්නේ කැමැත්ත මූලික වල ડોક્ટર එතන ඒ චෛසිකයක් නේද සබ්බචි සාධාරණ වල. ඒක ડોક્ટર චන්ද මූලිකා එතන චන්ද මූලිකා කියන්නේ කැමැත්ත කියන්නේ ඒක චෛසිකයන්නේ අර මේ සබ්බචිත්ත සාධාරණ වල ඒ මේ ડોક્ટર මං හිතන්නේ අවිධර්ම දැනුමක් ඕනේ එතුමාගේ උත්තර දෙන්න. අර සබ්බචිත්ත සාධාරණ 7යි තව 6ක් එදෙනවා නේ ડોક્ટર. ඒවා අනිවාර්යෙන් දෙන්න. නමුත් අර ප්‍රතිමාරු කර නීතිඥෙක් වගේ අර විතක්ක ਵਿਚාර ඔය කියන්නේ තීරණ කිරීම වීරිය පීති ඡන්ද කියලා. ඒතොර ඒ කැමැත්ත කියන එක තමයි ඔය අසංගමැත්තුව මං හිතන්නේ අහන්නේ ડોક્ટર. ඒතුවා අර පැහැදිලිමදි ඒකයි. දැන් ලං වෙලා කතා ගන්න පොඩ්ඩක් අසංගමැත්තුව සමා වෙන්න.
මෙහෙම ටික අභිධර්මයේ වචන වලට ගැලපීම වෙන කතාවක්. මේ අභිධර්මෙන් ගියොත් ඒක බොහොම ඊට වඩා පරිස්සමින් තව හොයන්න වෙනවා. මතක තියාගන්න ඔය චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා වර්ග කරන සේරම මඤ්ඤණාවට අයිති කියන එක. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකේ යථාභූත ස්වභාවයට එනකොට න මඤ්ඤති කියන එක. ඔබතුමා ඒ අභිධර්මයෙන් අහපු හින්දා මම ඒ හිතන්න දනක් කිව්වේ. රූප චිත්ත චෛතසික ඔක්කොම සංකත ධර්ම. ඒවා ලෝකෙට අයිති. ඒකට මේ අසංකතයේ දැක්මත් එක්කයි මේ කතාව තියෙන්නේ. නෑ මඤ්ඤති කතාව. අර ටික මඤ්ඤණාවේ විස්තර ටික. ඒතකොට ඒ විග්‍රහය ඉක්මවා යන දැක්ම බුදුහාමුදුරුවෝ තථාගතයෝ දැකීම විදිහටම දැකලමයි මේක කියන්නේ කියලා අර මුල විස්තරයක් තියෙනවා. කවුරු හරි එහෙම නෙවෙයි කියනවා නම් ඒක නිකන් හිස් වචන ගොඩක් විතරයි කියලා එහෙම ලොකු කතාවක් කියලා තමයි ඔක කියන්නේ. මේ මොකද්ද මේ දැකීම දත්තා දත්තා බං දැකීම විදිහටම දැක්කා කියලා කියන එකේ විස්තරේ තමයි මේ කියන්නේ. දිට්ඨං න මඤ්ඤති අදිට්ඨං න මඤ්ඤති දත්තබ්බං නෑ මඤ්ඤති දට්ටාරං නෑ මඤ්ඤති. ඒ විදිහට තමයි ඒක මේ කෙටියෙන් සාරාංශ කරලා පෙන්නන්නේ මුළු දැක්ම. ඒකට නෑ මඤ්ඤති කියන එකෙන් අපි තේරුම් ගන්න ඕන නෑ කියලා අයින් කරලා බලන්න අපි ඉන්නේ ওই මඤ්ඤණාවල නෙවෙයිද
කියලා. ඔය කීව ටික තියෙන කාලකාරාම සූත්‍රද?
ඔව් කාලකාරාම සූත්‍රයක හොඳට බලන්න ඔක අර magic of the mind ඉංග්‍රීසියෙන් තියෙනවා මනසේ මායාව සිංහලෙන් තියෙනවා අටගොරුන් දෙහාම දුරංගේ එක කියවන්න ඒක හරි වටින පොතක් ඒ දේශනාව කරන්නේ කාලකාරාම සූත්‍රයේ එච්චර විස්තර කරපු කිසිම ස්වාමීන් වහන්සේ නමක් එච්චර විස්තර කරලා තියෙනවා ඒ තරම් අර අර magic දර්ශනයේ උපමාව එහෙම අරන් විස්තර කරන්නේ ඒ පොතේ.
ඒක දැන් කටුකුරු දෙයක් ස්වාමිනාසි කියලා ගහන්න ඕනේ YouTube එකේ.
ඔව්. නැත්නම් මනසේ මායාව කියලා ගහලා බලන්න. එහෙමත් වෙයි.
හරි. සතේ රෝසල්.
කාට හරි පුළුවන් ඔකෙත් මේ PDF එක group එකට දාන්න මනසේ මායාව. පොත එක හරි වටිනවා. අදමට වෙබ්සයිට් එක මතක නැහැ සීන්තු එතන එක්කරි මොකක් හරි කටුකුරුන් දේශාන් වහන්සේගේ ඔක්කොම ඔප්ටික දේශනා ටික කියන ඒකේ මනසේ මායාව කියන එකේ කාලකාරාම සූත්‍රයේ ලොකු විස්තරයක් තියෙනවා.
ඒ පොත තියෙන්නේ beyondthenet.net කියන සයිට් එකේ.
beyondthenet.net ඒ link එක හරි PDF එක හරි කවුරු හරි නේ අපේ අක්කාය නිරෝධෙට හරි නේ කුජදාහමට හරි දාන්න. හැමෝටම එක වටිනවා කියලා බලන්න පුළුවන්. හොඳයි. ඔව් එතකොට අපි මේ දිත්තේ දිත්තමත්タン කියලා අපි හිතාගෙන ඉන්න මට්ටම දැකීම දැකීම විතරයි කියනකොට අපිට දැකීම කියන මඤ්ඤණාව තියනවද නැද්ද කියලා පොඩ්ඩක් නොනින් විමසන්න. දැකීම කියන හැඟීම තියනවද? දැකීම කියන හැඟීම තමයි දැකීම කියන මඤ්ඤණාව තියන්නේ. ඇසීම කියන හැඟීම තමයි ඇසීම කියන මඤ්ඤණාව. එතකොට තථාගතයෝ ඒක හරියටම ඒකේ යථාභූත ස්වභාවය කියන්නේ ඇත්ත ඇති ඇති දැකලා න මඤ්ඤති කියලා හතර ආකාරයක් වෙනවා. මඤ්ඤණාව වෙන හැටි හතර ආකාරයක් වෙන්නනවා. ඒක න මඤ්ඤති. එතකොට ඒ විදිහට කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ මඤ්ඤණාව යෙදෙන්නේ අතාල. හරි. එතකොට අපි ඔය මඤ්ඤණාවේ ඉඳන් කරන ප්‍රශ්න කෙරෙහින් ඒක જાති ගලපන හැටි ටිකක් ඒ නුවණින් විමසනකොට පේනවා. දැකීම කියන හැඟීම එන්නේ ඇයි? අන්න ඔක අපංක අහපු මූලික ප්‍රශ්නේ. ඡන්ද මූලිකා කියන එක. ඒක අල්ලන්න හරි අමාරුයි. අපිට හිතන්නේ දැක්කට පස්සේ මේ ඡන්දය තණ්හාව එන්නේ කියලානේ. ඈ දැකීම කියන සිද්ධියම යෙදිලා ඉවරයි. ඡන්දේ. ඡන්ද මූලිකා සබ්බේද. පස්ස මූලිකා සබ්බේද. ස්පර්ශේ වෙලා ඉවරයි දැකීම කියන කොට. ඡන්දේ පස්සේ නේද? මානසිකාරය. මානසිකාර සම්බව. සබ්බේදං. ඒවා අපි නිකන් මේ පොඩියට හිතනවට වඩා ගොඩක් සියුම් ධර්මතාවයක් බුදු කෙනෙක් මතු කරන්නේ ඒක අර ඊතර වීමමයි. ආයේ ඔන්නෝක මෙහෙමයි කියලා තව විස්තරයක් එන එක නෙවෙයි.
බුදු කෙනෙක් සමාවෙන්න සතර පොත්වල තියෙන පස්ස සමුදය සත්‍ය දන්නවා කියලා. ඒ පස්ස මූලික කියලා දැන් කියන්නේ ඒ දෙකම එකයිද?
පස්ස සමුදය අපට ඒක කොයි සූත්‍රයක තියෙනවා කිව්වේ? අපිට කියන තැනින්ම බලන එක තමයි වැඩියෙන් හොඳ. ඒ ඔය මතකෙන් කියනවට වඩා ඊළඟට
මම හොයලා දාන්න වෙන මට මතකෙනවා ඒක.
බ්‍රහ්මජාල සූත්‍රය නම් කියනවා ඔය මත අපිට එන හැම එකම තදපි පස්සපච්චය. ඕකත් ස්පර්ශේ ප්‍රත්‍ය කියලා. 62ක් මත විස්තර කරනවා. ඒ හැම එකම ඒවා වැරදි කියනවනේ. ඔය කතාවක් තියන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. තදපි පස්සපච්චය. ඒකට බුදුහාමුදුරෝ පෙන්නන්නේ මේ ස්පර්ශයේ ඉක්මවා යන පැත්ත. හරි. පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි එක කතාවක් තමයි මේ ඊතර වෙන දර්ශනය. ස්පර්ශයේ හින්දා වෙන දේවල් ඉතින් අර 62ක් ඒ කියන මතවලට අදාළයි ලෝකෙටයි කිමක්.
ඒවා හරිද වැරදිද කතාවනේ නේ. ඒ ඔය මතයත් ඉතින් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මෙච්චරයි මේ තදපි පස්ස පච්චයා කියලා පෙන්නන. අපිට ඒ ඒවා ඉක්මවාන දර්ශනයක් පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. හරි. තෙරුවන් සරණයි. දැයි මම හිතන්නේ විමසන්න අයට විමසන්න තැන් ගොඩක් තියෙනවා මේවා කියෝලා බලන්න. පුළුවන් නම් ඒ බ්‍රහ්මජාල සූත්‍රය ගොඩාක් දිගයි අඩු ගානේ ඔය පස්සය කියන වෙනම කොටසක් තියෙනවා. ඒ හැම මතේම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියපු එක. අදපි පස්සපච්චය. ඊළඟට තවත් එහාට අනිත් සූත්‍ර තවත් එහාට කියනවට වඩා අපි සාමාන්‍යයෙන් බලන පැත්තට වඩා එහාට අපිව ගෙනියන ඒ විචක්ෂණය ඇති කරන්න උදව් වෙන ඒ සූත්‍ර තියෙනවා ඒවා ඒවට බලන්න පුළුවන්. අපිට ඒවත් එක්ක ඊළඟට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අපේ මතවලට වඩා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා තියෙන එකත් එක්ක කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඊමත් තියෙනවා. එරුවන් සරණ. එහෙනම් අපි අදට අවසන් කරමු. මම හිතන්නේ හොඳ සාකච්ඡාවක් වුණා. හුඟක් දහම විමසන අයට උදව් වෙන්න. අපිට දහම තියෙන්නේ ඒ සත්‍ය හොයන අයට. අපේ මතවල ලැබගෙන ඉන්න නෙමෙයි. බුද්ධ දේශනා එක්ක විමසීම අවදි වෙන්න ඕන විචක්ෂණය කියන්නේ. අද බුදු කෙනෙක් පෙන්වන්නේ අපි දන්න දෙයක් නෙමෙයි. අපි දන්න දේ පෙන්වන්න නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. අපිට ඒ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අපි අපේ මත පැත්තක තියලා අපි එකඟ වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන දහම මොකද්ද කියන එක විමසුවොත් අපිට මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඒ හැමෝටම මේ අවස්ථාව උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔගේ මේ නාලිකාව පවත්වාගෙන යන අයට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් එක්කම ගොඩක් අය දැන් සහ සම්බන්ධ වුණා මේවා රෙකෝඩින්ස් දාන හරිමග වෙබ්සයිට් එක අවුරුද්දකට සැරයක් එහෙම ගෙවන්න වෙනවා නැත්නම් ඒක ඩිස්කනෙක්ට් කරන්න වෙනවා. ඉතින් ඒකටත් ගාක් අය උදව් උපකාර කරා. ඒ හැමෝටම මේවා නැවත නැවත දැන් මේ සාකච්ඡාවත් ඒකේ වැටෙනවා. කවුරු හරි ඒක නැවත අහන පාරයක් පාරයක් පාසා තමන්ට ඉතින් සිද්ධ වෙනවා. ලොකු කර්මයකට දායක වුණා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ වගේ මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා නම් පින් බලාපොරොත්තු වුණත් අපි රස කරගත්තු සියලුම පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන දිවයිසුරු වැඩි දියුණු කරගන්න උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනාවෙන් මේ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් මේ සෑම දෙනාමත් ඒ වගේම අපිට දහම පෙන්වලා දෙන ඒ කල්යාණ මිත්‍රන් වහන්සේලාවත් ආරක්ෂා කරන්න යම් කිසි මෙලොව වශයෙන් ඇති වෙන කරදර දුක් පීඩා සොර සතුරු උවදුරු ස්වභාවික උවදුරු ආදී මේ කීනෝපි කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සර්ම ආරක්ෂා කරන්න තව තවත් අපිට මේ ධර්මය විමසන්න සාකච්ඡා කරන්න ඒකට තමන් දෙන්න අවශ්‍ය පරිසරයේ සකස් කරලා දෙන්න ඒකට තියෙන බාධක දුක් කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
සෝත අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා. පාද නමස්කාර පූඩකෝ වන්දනා සර්ණස්ස
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.